සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉමං චේතුම් හේ භික්ඛවේ දිට්ඨිං ඒවං පරිසුද්ධං ඒවං පරියෝදාතං න අල්ලීයේථ න කේලායේථ න ධනායේථ න මමායේථ අභිනූතුම් හේ භික්ඛවේ කුල්ලූපමං ධම්මං දේශිතං ආජානීයාථ නිත්තරණත්ථාය නුගානත්ථායති ඒවම් භන්තේති. සද්ධා සම්පන්න පින්වත්නි, මේ පින්වත් පිරිස අද සුපුරුදු පරිදි සෝදානම් සිටින්නේ සූත්‍ර දේශනාවක් මුල් කරගෙන මද වේලාවක් ධර්ම ශ්‍රවණය කිරීම සඳහායි. පින්වත්නි, විදර්ශනා භාවනාවට යොමු වීමේදී පළමුවෙන් තේරුම් ගන්නට ඕන අපේ ජීවිත පැවැත්ම නාම රූප දෙකෙන් හැදී තිබෙනවා කියන කාරණය. ඒ කියන්නේ දැන් අපි මේ පංචස්කන්ධය ගැන නැත්නම් පංච උපාදානස්කන්ධය ගැන සලකන කෙනෙකුට එක කොටසක් තියෙනවා සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච රූපයනේ. ඒ වගේම තවත් අංශයක් තියෙනවා වේදනා සංඥා සංස්කාර විඥාන කියන ස්කන්ධයන්ගෙන් හැදී තිබෙන නාම කාය. එතකොට මේ නාම කායේ රූප කායේ එකතු වීමෙන් තමයි මේ සත්‍යයගේ පැවැත්ම සිද්ධ වෙන්නේ. අට කතාවල ඒ පිළිබඳ උපමාවක් පැහැදිලි කරනවා, කොරාගේ සහ අන්ධයාගේ උපමාව. ඒ කියන්නේ අන්ධයෙක් ඉන්නවා, ඒ අන්ධයාට ඇස් පේන්නේ නැහැ, මේකනේ අන්ධයි කියන්නේ. ඒකෙන් හින්දා යා යුතු දිශාව තීරණය කරගන්න සොයා ගන්න බෑ. කොරෙක් ඉන්නවා, ඒ කොරාට ඇස් පේනවා, ඒ උනාට කොරාට යන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. යන්න පුළුවන් කෙනාට යා යුතු දිශාව පේන්නේ තීරණය කරගන්න බෑ. පේන කෙනාට යන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඔන්න ඔය විදිහයි කියලා මේ නාම රූප දෙක. දැන් බලන්න රූපකය තියෙනවා. චිත්තචෛතසික ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් නැත්තම් මේ රූපකයට ඉබේම කිසි වැඩක් කරන්න පුළුවන්ද? බෑනේ. කිසිම කාය කර්මයක් වාග් කර්මයක් සිද්ධ කරන්න රූපකයට පුළුවන් කමක් නැහැ. වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ නාමස්කන්ධයන්ගේ ආධාරයක් උපකාරයක් නැත්තම්. රූපකයක් නැතුව වේදනා සංඥා සංස්කාර විඥාන කියන නාමස්කන්ධ හතරට පමණක් යෑමීම ආදී ඉරියව් පැවැත්වීම අවශේෂ ක්‍රියාකාරීත්වයන් සිද්ධ කරන්න පුළුවන්ද? බෑනේ. එතකොට නාම රූප දෙකේ එකතු වීම තමයි මේ සත්‍යයගේ පැවැත්ම පැනවීම සිද්ධ වෙලා තියෙන්නේ. ඒක හරියට මෙන්න මේ වගේ අර අන්ධයයි කොරයි කතා වෙලා ඒ දෙන්න සමගි වෙලා අන්ධයා කරලා තියෙන වැඩේ කොරාව කරපිට නග්ගා ගත්තා. දැන් කොරා අන්ධයාට යා යුතු පාර දිනවා. වමට හැරෙන්න, දකුණට හැරෙන්න, ඉස්සරහට යන්න, නොතන ගලක් තියෙනවා. ඔතනින් මෙන්න මේ විදිහට උඩහට නගින්න ආදි වශයෙන් කියලා අර අන්ධයාගේ පිට උඩ නැගගෙන ඉන්න කොරා අන්ධයාට පාර කියනවා. පාර කියනකොට ඒ කියන පාර අනුව අන්ධයා ගමන් කරනවා. එතකොට දෙන්නම එකතු වෙලා කතා වෙලා ඕන තැනට ගමන් කරනවා. දෙන්නගෙම යෑම සිද්ධ වෙනවා අන්‍යෝන්‍ය උපකාරයෙන්. අන්න ඒ වගේ තමයි අපේ මේ ජීවිත පැවැත්මත්. රූපකයේ නාමකයේ එකතු වීමෙන් සම්බන්ධ වීමෙන් තමයි අපේ මේ ඔක්කොම ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ. දැන් බලන්න මේ පින්වතුන් ධර්ම ශ්‍රවණය සඳහා මේ ස්ථානෙට පැමිණියානේ. දැන් රූපකයට ඕනෑමට ආවත් නෙමෙයි නේද? දැන් තමන් දන්නවා ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ ඊට නියමිත වේලාව. එතකොට මේ පූර්ව සංඥාවන් අනුව චේතනාවක් පහළ වුණා. දැන් මේ වෙලාවට සූදානම් වෙන්න ඕන, මේ වෙලාවට පිටත් වෙන්න ඕන ආදි වශයෙන් කියලා අන්න ඒ චිත්තජෛසික ධර්මයන්ගේ පහළ වීම අනුව රූපකය මෙහෙය වුණා. ඒ අනුව තමයි දැන් මේ ස්ථානෙට පැමිණියේ. රූපකය නොතිබුණා නම් නාම ධර්මයන්ට පමණක් පැමිණෙන්න පුළුවන් කමක් නැහැ. ඒ තමන්ට මේ ස්ථානෙට පැමිණෙන්න ඕන විදිහට අදහස් පහළ නොවුණා නම් චේතනාව, සීසය, චෛතසික ධර්ම, ඊට උමනාශීත් එකක්වත් පහළුනේ නැත්තම් රූපකය මෙතෙන්ට පැමිණෙනවද? ඒ පැමිණෙන්නේ නැහැ. ඔන්න ඔය විදිහ තමයි අපි මේ සෑම ක්‍රියාකාරීත්වයක්ම මේ නාම රූප දෙකේ එකතුවක්. හරියට අර කොරාගේ යන්දයාගේ අන්න එකතුව වගේ එකතු වෙලා වැඩ කරනවා වගේ තමයි අපි මේ සියලුම ක්‍රියාවන් රූපකයිහිත් නාමකයිහිත් ඒක රාශී වීමෙන් හේතුඵල වශයෙන් දිගින් දිගටම සංසාරේ සැරිසරාගෙන යනවා. අර නාම රූප සංතතිය අන්නේ විදිහටයි තේරුම් ගත යුත්තේ. ඊළඟට මේ නාම රූප දෙක කොහොමද දැන් මේ මනුෂ්‍ය ලෝකේ හටගත්තේ, මෙතනින් පස්සේ මොකද වෙන්නේ, ඒ කියන කාරණයක් ධර්මයට අනුව මනාව තේරුම් අරගෙන තමයි විදර්ශනා භාවනාව වැඩි යුතු වෙන්නේ. එහෙම නැති වුණොත් නොඑක් දෘෂ්ටීන්ට පත්වීම සිද්ධ වෙනවා. ධර්මයෙන් බැහැරව ජීවිතයේ දිහා නොඑක් විදිහට අර්ථ විග්‍රහ කරන ශාස්ත්‍රවරු, දාර්ශනිකයෝ හැම වෙලෙම අන්ත දෙකකට වැටෙනවා. මොකක්ද ඒ අන්ත දෙක? ඇත කියන අන්තය සහ නැත කියන අන්තය. මොකක්ද ඇත කියන අන්තය? සමහර කෙනෙක් හිතා ගන්නවා සදාතනික පැවැත්මක් තියෙනවා, නැත්නම් ස්ථිර ආත්මයක් තියෙනවා. ඒ ආත්මය තමයි සැරිසරාගෙන යන්නේ, භවයෙන් භවයට ගමන් කරන්නේ කියලා ඔන්න ওই විදිහට එකාන්තයක් ගන්නවා. බොහෝ වෙලාවට විඥානවාදී මේ විදිහේ අර්ථ දැක්වීම් කරනවා. ඒ කියන්නේ භවයෙන් භවයට යන විඥානයක් තියෙනවා. එහෙමත් නැත්නම් මෙවුම් කාර් බ්‍රහ්මයා විසින්මවපු ආත්මයක් තියෙනවා. ඉතින් ඒ ආත්මයේ දැනීම් සහිත එක, දැනීම් සහිත ආත්මය නැසන්න බෑ, නැති කරන්න බෑ. ඒ දැනීම් සහිත ආත්මය තමයි නැවත මහා බ්‍රහ්මයා කරාම යන්නේ ආදි වශයෙන් කියලා ඔන්නෝම ඇත කියන අන්තයට වැටෙන විදිහ අදහස් දරන බොහෝ දෙනෙක් ඉන්නවා. ළඟට බොහෝසෙයින් භෞතිකවාදීන් ගත්තාම ඒ අය කල්පනා කරන්නේ මෞපියංගයේ වීම නිසා මේ රූපකය හැදුනා, ඉන්නකම් ආහාර පාන ආදී ලැබීම නිසා පෝෂණය ලැබීමේ මේ කය පවතිනවා, ඊළඟට මේ කය තවදුරටත් පවතින්න බැරි වෙච්ච තැනදී මරණයටපත් වෙනවා, ඊට පස්සේ මේ කය පොළොවට පස් වෙලා යනවා, එතනින් මේ සත්‍යාගයේ පැවැත්ම අවසන් වෙනවා කියලා තවත් සමහර කෙනෙක් හිතා ගන්නවා. අන්න ඒක නැතේ කියන අන්තේ. නැතේ කියලා කියන්නේ එක්ක මේ ජීවිතයෙන් පස්සේ නැත්තම් දෙවන ජීවිතයෙන් පස්සේ මේ සත්‍යාගයේ පැවැත්ම නැති වෙලා යන උච්ඡේදයටපත් වෙනවා කියලා එහෙම හිතා ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට බුදුරජාණන් වහන්සේ හැර ලෝකයේ පහළ වෙච්ච අවශේෂ ශාස්ත්‍රූවරු බොහෝ දෙනෙක්ම ඔන්න ඔය කියන අන්ත දෙකට අනුව තමයි ජීවිතය ගැන කරුණු කාරණා විග්‍රහ කරන්නේ. මොකක්ද අන්ත දෙක? සදාතනික පැවැත්මක්, ස්ථිර පැවැත්මක් තියනවා කියන ඇත කියන අන්තය. එතකොට ඒකෙන් අදහස් කරන්නේ ශාස්ත්‍රීය දෘෂ්ටියයි. සදාතනික පැවැත්මක් තියනවා කියන වැරදි අදහස. තවත් සමහර කෙනෙක් අදහස් කරනවා මරණින් පස්සේ මේ සත්‍යයා සිඳී බිඳී වෙනසී යනවා, මේ ජීවිතේ මරණින් පස්සේ වෙන්න පුළුවන්, අනතුරු ජීවිතේ වෙන්න පුළුවන්, කොහොම හරි මේ සත්‍යයා සිඳී බිඳී වෙනසී යන උච්ඡේදයටපත් වෙනවා කියලා නැත කියන අන්තයට වැටෙනවා. ඒක උච්ඡේද දෘෂ්ටියයි. ඉතින් ඔන්න ඔය දෘෂ්ටි දෙකටමපත් නොවේ තමයි යෝගාවචරයා තමන්ගේ ජීවිතය ගැන යථා ස්වභාවය තේරුම් ගත යුතු වෙන්නේ. මේ ජීවිත පැවැත්ම, පංච උපාදානස්කන්ධය, නාම රූප දෙකේ එකතුව, හරියට අර කොරාගේ යන්දයාගේ පැවැත්ම වගේ. ඉතින් දැන් මේ නාම රූප දෙක කොහොමද මෙතෙන්ට පැමිණියේ කියන එක තේරුම් ගන්න ඕන. නාම රූප දෙක කොහොමද මෙතෙන්ට පැමිණියේ කියන එක තේරුම් ගැනීම සඳහා අපට උපකාරී වෙන්නේ කුමක්ද? අන්න පටිච්ච සමුප්පාදේ. පටිච්ච සමුප්පාද කියලා කියන්නේ පටිච්ච කියන්නේ මේ හේතුව නිසා, සමුප්පාද කියන්නේ මේ ඵලය හට ගන්නවා. එතකොට දැන් මේ පටිච්ච සමුප්පාදේ කියන්නේ දැන් මේ පාළි වචනේ නොතේරෙන වගේ විදිහක් තිබුණට අය නොතේරෙන දෙයක් නෙමෙයි. මොකද්ද පටිච්ච සමුප්පාදේ කියන්නේ? මේ හේතුව නිසා මේ ඵලය හට ගන්නවා. ඒකයි මේ පටිච්ච සමුප්පාදයෙන් කියවෙන්නේ. මොනනම් මේ නාම රූප දෙක කොහොමද හටගත්තේ? මොන හේතුවක් නිසාද හටගත්තේ? නැවත නැවතත් ඉදිරියට හට ගන්නවා නම් මොන හේතුවක් නිසාද මේ පැවැත්ම දිගින් දිගට හේතුඵල වශයෙන් සකස් වෙන්නේ? අන්න ඒක තමයි මේ පටිච්ච සමුප්පාදයෙන් ඉගැන්වෙන්නේ. ඉතින් මේක ඉතාම නිරවුල්ව තේරුම් ගන්න ඕනේ. ඉතින් තාම නිරවුල්ව තේරුම් ගත්ත තරමට තමයි අපිට මේ සංසාරික පැවැත්ම ගැන අවුලක් නැතුව පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මේ සංසාරික පැවැත්ම ගැන අවුලක් නැතුව නිවැරදිව තේරුම් ගත්තොත් තමයි තමන් වඩන අර විදර්ශනා භාවනාව පිළිසිදුව සම්පූර්ණ කරගන්න පුළුවන්කමක් ඇති වෙන්නේ. මොකද ඒකට හේතුව මේ දෘෂ්ටීන් දෙක හැම වෙලෙම ආත්ම දෘෂ්ටිය මතයි පදනම් වෙලා තියෙන. දෘෂ්ටීන් දෙක කියලා කිව්වේ සාස්වත දෘෂ්ටියත් උච්ඡේද දෘෂ්ටියත්. ඒ දෙකම ආත්ම දෘෂ්ටිය මතයි පදනම් වෙලා තියෙන. ඒ කියන්නේ කොමේ රූපය හරි නාමස්කන්ධ වලින් එකක් හරි මේ තුල තමායයි කියලා වෙන් කර ගන්න පුළුවන් දෙයක් තියෙනවා. නැත්තම් තමාගේ වශයෙන්හි පවත්වන්න පුළුවන් දෙයක් තියෙනවා කියලා වරදවා හිතනවා. ඒකයි ආත්ම දෘෂ්ටිය කියලා කියන්නේ. අන්න ඒ ආත්ම දෘෂ්ටියම තමයි මේ සංසාරේ සැරිසරාගෙන යන්න ප්‍රධාන වශයෙන්ම මූලයක් හේතුවක් වෙන්නේ සක්කාය දිට්ඨිය. ඉතින් අර දෘෂ්ටියෙන්ට වැටුනොත් සක්කාය දිට්ඨිය දුරු කර ගන්න ලැබෙන්නේ නැහැ. නමුත් නිවැරදිව පටිච්ච සමුප්පාදයට අනුව තමන්ගේ මේ පංච උපාදානස්කන්ධයේ සකස් වීම ගැන තේරුම් ගත්තොත් සක්කාය දිට්ඨිය නැත්නම් ආත්ම දෘෂ්ටිය දුරු කරගෙන දුරු කරන ආකාරයට යෝනිසෝ මනසිකාරයේ පවත්වමින් අන් විදර්ශනා වඩාගෙන විදර්ශනා ඥාන සම්පූර්ණ කරගෙන මාර්ගඵල ඥානත් අවබෝධ කරගන්නට පුළුවනි. අන්න ඒ විදිහට පිළිවෙලින් විදර්ශනා ඥාන දිනු කර ගැනීම සඳහා ඒ වගේම වැරදි දෘෂ්ටි දුරු කර ගැනීම සඳහා උපකාරී වෙන විදිහට භාගිතුන් වහන්සේ වදාළ උතුම් දේශනා සූත්‍ර දේශනාවක් තමයි අද අපට ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ. මජ්ඣිම නිකායේ මහායමක වර්ගයට අයත් මහා තණ්හා සංකේ සූත්‍රය. භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩින් අවස්ථාවකදී තමයි මේ සූත්‍ර දේශනාව වදාරන්නට යෙදුනේ. ඒ කාලේ සාතේ කියලා භික්ෂුවක් හිටියා. මේ සාතේ කියන භික්ෂුවට මේ විදිහේ පාපී දෘෂ්ටියක් ඇති වුණා. ලාමක දෘෂ්ටියක් ඇති වුණා. මොකද්ද දෘෂ්ටිය? පාලියෙන් සඳහන් වෙන්නේ තථාහං භගවතා ධම්මං දේශිතං ආජානාමි යථා තදේවිදං විඥානං සන්ධාවති සංසරති අනඤ්ඤ. මේ සාති භික්ෂුව කියන්න පටන් ගත්තා භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට වදාළ ධර්මයක් ගැන මම දන්නවා. මොකන්ද? මේ විඥානේම තමයි සංසාරෙහි සැරිසරාගෙන යන්නේ කියලා. පැහැදිලිද කතාව? මේ විඥානේ තමයි සංසාරෙහි සැරිසරාගෙන යන්නේ කියලා කවුද කියන්නේ? සාතියා දන්නවයි කියනවා. එහෙම ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන විත්තිය. මේක හරිද වැරදිද? වැරදි. මොකද වැරදි? මේක සාසත දෘෂ්ටියට වැටෙන කතාවක් නේ. මේ එකම විඥානයක් භවෙහි සැරිසරාගෙන යන බවක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නැහැ. අවශේෂ භික්ෂුන් වහන්සේලාට මේ සාති භික්ෂුව තුළ මේ විදිහේ ලාමක දෘෂ්ටියක් ඇති වෙලා තියෙනවා කියන කතාව ආරංචි වුණා. මේ කියනකොට අනික් භික්ෂුන් වහන්සේලාටත් ආරංචි වෙනවානේ. තථාගතයන් වහන්සේ මෙන්න මෙහෙම ධර්මයක් දේශනා කරපු විත්තිය මම දන්නවා. මේ විඥානේ තමයි සංසාරෙහි සැරිසරාගෙන යන්නේ, වෙන එකක් නොවේ කියලා. ඔන්න ඔය විදිහට මේ සාති භික්ෂුව කියන විත්තිය අවශේෂ භික්ෂුන් වහන්සේලාට දැනගන්න ලැබුණා. ඊට පස්සේ අවශේෂ භික්ෂුන් සාති කියන භික්ෂුව වෙත පැමිණියා. පැමිණිලා සාති භික්ෂුවගෙන් ඇහුවා, "බෝහන්සේට මෙන්න මේ විදිහේ වැරදි දෘෂ්ටියක් ඇති වෙලා තියෙනයි කියන්නේ ඇත්තද? භාග්‍යතුන් වහන්සේ විසින් වදාළ ධර්මයක් ඔබ මෙන්න මේ ආකාරයෙන් දන්නවය. මේ විඥානෙමයි සංසාරයේ සැරිසරාගෙන යන්නේ, වෙන එකක් නොවේ කියලා ඔබ මේ විදිහේ අදහසක් දරන බව ඇත්තක්ද?" කියලා ප්‍රශ්න කළා. ඒ ගමන සාති භික්ෂුව පිළිගත්තා, "මම එහෙම දෙයක් පවසා සිටිනවා. තථාගතයන් වහන්සේ මෙහිම වදාළ ධර්මයක් ගැන මම දන්නවා. මේ විඥානෙම තමයි සංසාරේ සැරිසරාගෙන යන්නේ" කියලා. ඉතින් දැන් භික්ෂුන් වහන්සේලා, අවශේෂ භික්ෂුන් වහන්සේලා සාති භික්ෂුවට නොඑක් විදිහට කරුණු කිව්වා, "ඔහොම කියන්න එපා. ඔය අදහස වැරදි අදහසක්. භාග්‍යතුන් වහන්සේ නොකියපු දෙයක් භාග්‍යතුන් වහන්සේ වදාළයි කියලා කියන්න එපා. ඒක භාග්‍යතුන් වහන්සේට කරන අගෞරවයක්. භාග්‍යතුන් වහන්සේ නොඑක් ආකාරයෙන් මේ විඥානයත් පටිච්ච සමුප්පන්නේ කියන්නේ හේතුන් නිසා හටගත් ධර්මතාවයක් බව වදාරලා තියෙනවා. ඒක නිසා මේ එකම විඥානයක් සංසාරයේ සැරිසරාගෙන යනවා කියන ඔය කතාව කියන්න එපා කියලා නොඑක් විදිහට කරුණු දැක්වුවා. නොඑක් විදිහට කරුණු දැක්වුවත් අර සාති භික්ෂුව තමන් ආත්ම දෘෂ්ටියේ පිහිටලා වරදවාගෙන හිටපු මේ ශාස්ත්‍රත අදහස අතහරින්න අසමර්ථ වුණා. ඒක නිසා මේ භික්ෂුන් වහන්සේලා මොකද කළේ? බුදුරජාණන් වහන්සේ ඉන්න තැනට වැඩම කරලා භාග්‍යතුන් වහන්සේට මේ ප්‍රවෘතිය ගැන සඳහන් කළා. මේ විදිහයි මේ ආති භික්ෂුව වැරදි අදහසක් දරාගෙන සිටිනවා. ඉතින් ඒ අදහස දුරු කරන්නේ කියලා නොඑක් විදිහට කාරණු දැක්වුවත් සාති භික්ෂුව මේ වැරදි අදහස අතහරින්නේ නැහැ කියලා. ඒ ගමන භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්ෂුන් වහන්සේ නමකට කතා කරලා කිව්වා, පදාලා ඒහි තුවන් භික්කෝ මම වචනේන සාතින් භික්කුන් කේවට පුත්තන් ආමන්තේශි, භික්ෂුව එන්න ඔබ ගිහිල්ලා සාති භික්ෂුවට මෙන්න මේ කාරණය දැනුම් දෙන්න. සත්තාතං ආවසෝ සාති ආමන්තේති, සාති ශාස්ත්‍රුන් වහන්සේ ඔබව කැඳවනවා කියලා මේ බව දැනුම් දෙන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. ඊට පස්සේ අර දූත භික්ෂුවත් භාග්‍යතුන් වහන්සේගේ වචනෙන් ගිහිල්ලා සාති භික්ෂුවට මතක් කළා, සාති ශාස්ත්‍රුන් වහන්සේ ඔබ වහන්සේට කැඳවීමක් කරනවායි කියලා. ඒ අනුව සාති භික්ෂුව බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට පැමිණියා. පැමිණිච්ච වෙලාවෙ ඉතින් ගෞරව දක්වලා පැත්තකින් අසුම් ගත්තයින් පස්සේ භාග්‍යවතුන් වහන්සේ සාති භික්ෂුවගෙන් ප්‍රශ්න කළා, සාති ඔබ තුළ මේ විදිහේ ලාමක දෘෂ්ටියක් වැරදි දෘෂ්ටියක් ඇති වෙලා තියෙනවායි කියන්නේ ඇත්තද? භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ආකාරයෙන් දේශනා කරපු ධර්මයක් ගැන ඔබ දන්නවායි කියන්නේ ඇත්තද? මොකද්ද මේ විඥානෙමයි සසර සැරිසරාගෙන යන්නේ අනිකක් නොවේයි කියලා ඔබ විසින් මෙහෙම අදහසක් දරන බව සත්‍යක්ද කියලා ප්‍රශ්න කළා. සාති භික්ෂුව බුදුරජාණන් වහන්සේ ඉදිරියේ තමන්ගේ මේ වැරදි අදහස කියා සිටියා. ඒවං භ්‍යාකෝ අහං බන්තේ භගවතා ධම්මං දේශිතං ආජානාමි යථා තදේවිදං විඥානං සන්ධාවති සංසරති අනඤ්ඤං. එහෙමයි ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ විසින් මේ ආකාරයට වදාරපු ධර්මයක් ගැන මම දන්නවා. මේ විඥානෙමයි සසර සැරිසරාගෙන යන්නේ වෙන එකක් නොවේ කියලා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ සාති භික්ෂුවගෙන් ප්‍රශ්න කළා, කතමන්තං සාති විඥානං, ඔබ වහන්සේ ඔය අදහස් කරන විඥානේ මොකක්ද සාති කියලා භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්න කළා. දැන් සාති භික්ෂුව කියනවා, යවායන් භන්තේ වදෝ වදෙය්‍ය తాත්‍ර తాත්‍ර කල්යාණ පාපකානං කම්මානං විපාකං පරිසංවේදේති. දැන් එතකොට සාති භික්ෂුව කියනවා, ස්වාමීනි මේ වචන කියන්නේ කතා කරන්නේ ඒ කර්මයන්ගේ විපාක විඳින්නේ, අන්න ඒක තමයි මේ විඥානය කියලා. බලන්නේ සාති හිතාගෙන හිටපු හැටි. දැන් සාති විඥානය කියලා හිතාගෙන හිටිය අර පුද්ගල ආරෝපණයකින්නේ මේ වචන කතා කරන්නේ, මේ ක්‍රියා කරන්නේ, මේ තැන්වල කර්ම විපාක විඳින්නේ, ඒක තමයි මේ විඥානය කියලා. අන්නේ සාති අදහස් කරන් හිට බෑටි. ඉතින් මේ සාති කල්පනා කළා සාති භික්ෂුව, ඒ විඥානය තමයි දිගින් දිගට සැරිසරාගෙන යන්නේ කියලා. එතකොට අර පැහැදිලිව පේනවා හේතුඵල වශයෙන් කරන කතාවක් නෙමෙයි ඒක විඥානය කියලා. හිතින් හදාගෙන කරගත්තු යම්සි තනි ඒකකයක් තනි පුද්ගලයෙක් හැටියට තමයි විඥානය ගැන මේ සාති කතා කරන්නේ කියලා. ඉතින් දැන් ධර්මයේ තුලින් නොදගින බොහෝ දෙනෙක් විඥානය ගැන සිත ගැන හිතන්නේ ඒ විදිහටනේ. මේ සිතන පුද්ගලයා, මේ සිතන තැනැත්තා, නැත්තම් මේ සිතන මම, මේ සිත තමයි ඊළඟට භවයෙන් භවයට සැරිසරාගෙන යන්නේ ආදි වශයෙන් කියලා උන්වම වරදවා හිතනවා. භාග්‍යතුන් වහන්සේ සාති භික්ෂුවගේ ඒ ප්‍රකාශය අනුව ප්‍රශ්න කළා, සාති තථාගතයන් වහන්සේ ওই විදිහේ ධර්මයක් කාටද දේශනා කරලා තියෙන්නේ? දැන් ওই විදිහට අර භවයෙන් භවයට යන විදිහේ එකම විදිහට ක්‍රියාවන් සිද්ධ කරමින් ඒකේ විපාක විඳිමින්, ඒ කියන්නේ අර කරන්නෙත් එක්කෙනෙක්ව විඳින්නෙත් එක්කෙනෙක්ව එකම සිතකින් සියල්ල කරමින් විපාක විඳිමින් යනවාය කියන ඔහොම කතාවක් භාග්‍යවතුන් වහන්සේ කාටද දේශනා කරලා තියෙන්නේ කියලා සාතිගෙන් භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්න කළා. දැන් පැහැදිලිද කාරණේ? දැන් බලන්න අපි මේ කතා කරනකොට වචනයක් කතා කරන්න අපට සිත් රාශියක් හේතුඵල වශයෙන් ඇති වෙනවා. මේ එකම සිතකින් කතා කරනවා නොවේ, එකම සිතකින් විපාක විඳිනවා නොවේ. විපාක විඳිනකොටත් ඒ ධාරයන් අනුව වෙන වෙනම සිත් පහළ වෙන විදිය මේ පින්නතු ධර්මයට අනුව හලා දාන්නවානේ. එතකොට දැන් මේ හේතුඵල වශයෙන් ඇතිවෙන චිත්ත පරම්පරාවක් අනුව තමයි ඒ මොහොතේ හටගන්නා සිත් අනුව ක්‍රියාකාරකම් කෙරෙන්නේ, ඊළඟට විපාක අත්විඳීම සිද්ධ වෙන්නේ. එහෙම නැතුව එකම පුද්ගලයෙක් එකම සිතක් කර්ම රැස් කරනවාත් ඒ සිතින්ම විපාක විඳිනවත් නෙමෙයි. කර්ම රැස් වෙන සිත් වෙනම තියෙනවා, විපාක විඳින සිත් වෙනම තියෙනවා. මේක සම්බන්ධයේ තියෙන්නේ වෙන්වෙන්ව ධාරයන් අනුව සිත් හටගත්තත් ඒ ඔක්කොම හේතුඵල වශයෙන් සිත් වෙනක් සිත් පරම්පරාවක් අන්නර එකම සිත් පරම්පරාවට අයිතිව ඒ මොහොතේ හේතුඵල අනුව වෙන්වෙන්ව සිත් හට ගැනීමත් බිඳී යෑමත් සිද්ධ වෙනවා. ඉතින් අපිට විදර්ශනාවෙන් අන්න ඒකයි තේරුම් ගන්න තියෙන්නේ. එහෙම තේරුම් නොගත්තොත් වරදවා කෙනෙක් ගන්න පුළුවන් මේ එකම සිතින් තමයි කතා බස් කරන්නේ ක්‍රියා කරන්නේ ඒ සිතින්ම තමයි ළඟට විපාක විඳින්නේ අන්න අර විඥානේ ආත්මේ වශයෙන් වර්ධවා ගන්නවා. දැන් මේ සාති භික්ෂුවටත් තිබුණේ විඥානේ ආත්මේ වශයෙන් වර්ධවාගත්තු වැරදි අදහසක්. ඉතින් දැන් ඒකයි මේ සාති තමන්ගේ අදහස පවසා සිටියේ මේ වචන කතා කරන්නේ මේ කර්ම රැස් කරන් විපාක විඳින්නේ ඒක තමයි විඥානේ කියලා කිව්වේ තමන්ගේ අර වැරදි ආත්ම දෘෂ්ටිය ගැනයි. ඉතින් භාග්‍යතුන් වහන්සේ නැවත ප්‍රශ්න කළා හිස් පුරුෂේ තථාගතයන් වහන්සේ කාටද ඔහොම ධර්මයක් දේශනා කරලා තියෙන්නේ? තථාගතයන් වහන්සේ නොඑක් ආකාරයෙන් මේ විඥාණය හේතුඵල වශයෙන් හට ගන්නා එකක් හැටියට නෙවෙද වදාarලා තියෙන්නේ. හේතු නැත්තම් විඥාණය හට ගැනීමක් සිද්ධ නොවන බව නෙවෙද වදාarලා තියෙන්නේ කියලා මේක වැදගත් කාරණයක්. භාග්‍යතුන් වහන්සේ වදාන නනු මයා මෝග පුරිෂ අනේක පරයායන පටිච්ච සමුප්පන්නං විඥානං උත්ත අඤ්ඤතර පච්චයා නත්ති විඥානස්ස සම්භව. තථාගතයන් වහන්සේ සිත ගැන මොකද්ද වදාarලා තියෙන්නේ? මේක ආකාරයෙන් පැහැදිලි කරලා තියෙනවා මේ සිත කියන්නේත් හේතුඵල වශයෙන් හටගන්න ධර්මතාවයක් කියලා. අඤ්ඤතර පච්චය නත්ති විඥානස්ස සම්භව. මේ සිතක් හටගන්න උමනා කරන හේතු නැත්තම් සිතත් හටගන්නේ නැහැ. එතකොට ඒකෙන් පේනවා මේ සිත කියන්නේ තමාගේ කියලා වින්ව ගන්න පුළුවන් ආත්මීය දෙයක් නෙවෙයි. හේතුඵල සකස් වෙන නිසා සිත හටගන්නවා. හේතු නැත්තම් සිතුත් නැහැ. මෙන්න මෙහෙම තථාගතයන් වහන්සේ වදාarලා තියෙද්දි ඔබ විසින්ම වරදවා ගත්තා වූ වැරදි අදහස නිසා තථාගතයන් වහන්සේටත් වරදවා කරුණු දක්වනවා. ඔබේ ගුණත් නසා ගන්නවා. බොහෝ පෞත් සිද්ධ කර ගන්නවා. ඔබ ඔය දෘෂ්ටිය තැඩිසේ අරගෙන ඉඳීම ඔබට බොහෝ කාලයක් අහිර විනිස දුක් විනිස හේතු වෙනවා හිස්පුරුසේ කියලා භාග්‍යතුන් වහන්සේ තදින් අවවාද කළා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ අවශේෂ භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්න කළා, මහණෙනි ඔබ වහන්සේලාට කුමක්ද හැඟෙන්නේ? මේ කේවට්ට පුත්‍ර සාති භික්ෂුව මේ බුදුසසුනේහි උණුසුම ලැබපු කෙනෙක්ද? ඒ කියන්නේ මාර්ගඵල වශයෙන් බැලදීම සඳහා උත්සාහවන්ත වෙමින් සමත විදර්ශනා ඥාන ඇති කරගත්තු කෙනෙක්ද කියලා තවත් විදිහකින් ප්‍රශ්න කළා. යන අවශේෂ භික්ෂුන් වහන්සේලාත් දන්නවා මේ සාති භික්ෂුව මාර්ගඵල ලැබීම සඳහා විශේෂයෙන් සමති විදර්ශනා ඥාන දිනු කරපු කෙනෙක් නොවේ කියලා. මේ සමති විදර්ශනා ඥාන ඉහෙලට දිනු කරගත්තා නම් මේ අවුල ඇති වෙන්නේ නැහැ. දැන් සත්‍විසුද්ධියෙන් ගණන් ගන්නකොට දිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි කියන මේ විසුද්ධි දෙක මුලින්ම සම්පූර්ණ වෙන්න ඕන. පිරිසිදු ලෙස මේ විසුද්ධියෙන් ඇති කරගත්තු යෝගාචරයේකට තමයි ඊළඟ විදර්ශනා ඥාන පරම්පරාව නැති වෙන්නේ. දැන් මේ කාංකා විතරණ විසුද්ධියෙන් කෙරෙන්නේ හේතුඵල වශයෙන් මේ නාම රූප ධර්මයන් හට ගැනීම පිළිබඳව තියෙන සැක සංකා දුරු කර ගැනීම. ඉතින් අන්න ඒ මට්ටමටවත් නිදර්ශනා ඥාන අවබෝධයේ දියුණු වෙලා තිබ්බනම් මේ විදිහේ අවුලක් ඇති වෙන්නේ නැහැ. ඒකයි භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්න කළේ. භාග්‍යතුන් වහන්සේ අවශේෂ භික්ෂුන් වහන්සේලාගෙන් අහුව මහණෙනි ඔබ වහන්සේලාට කුමක්ද හැඟෙන්නේ මේ කේවණ්ඩ බුද්ධ සාති භික්ෂුව මාර්ගඵල ලැබීම සඳහා මේ බුදුසසුනේ ලබාගත්තු යම්කිසි උණුසුමක් තියනවාද කියලා. මෙහෙම නැහැ ස්වාමීනි කියලා අවශේෂ භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා. එතකොට ඒකෙන් පේනවා හැම වෙලෙම ධර්මයේ පිළිබඳ අවුල් අදහසක් ඇති කරගන්නේ නිවැරදි ලෙස සමති විදර්ශනා ඥාන නොලබාපු කෙනෙක්මයි කියන එක. ඉතින් එහෙම කිව්වහම සාති භික්ෂුවගේ නොතේරුම්කම අනවබෝධය ගැන සාති භික්ෂුවටම ලජ්ජාවක් ඇති වුණා. ඒ කියන්නේ දැන් අවශේෂ භික්ෂුන් වහන්සේලාත් දන්නවා මේ සාති භික්ෂුවගේ අදහස පිළිගත යුතු එකක් නෙමෙයි. සාති භික්ෂුව ධර්ම අවබෝධයේ පිණිස මේ බුදුසසුනේ ලබාපු කිසි උණුසුමක් ඇත්තේ නැහැ කියලා. ඉතින් එතකොට සාති භික්ෂුවට හිසත් බිමට හරවාගෙන පිරිස මැද්දේ බොහොම ලැජ්ජාවෙන් හැකිලිලා වාඩි වෙලා ඉඳ සිද්ධ වුණා. භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේදී අවස්ථාවේදී තවදුරටත් වදාලා හිස් පුරුෂය ඔබම ඔබේ ලාමක දෘෂ්ටියෙන් දැන් මේ පිරිස අතර වඩාත් ප්‍රකට භාවයට නැත්නම් ඔබේ වරද ඔබටම ප්‍රත්‍යක්ෂ වේවි. තථාගතයන් වහන්සේ අවශේෂ භික්ෂුන් වහන්සේලාගෙන් තවදුරටත් කරුණු විමසනවා කියලා භික්ෂුන් වහන්සේලාගෙන් සෙසු භික්ෂුන් වහන්සේලාගෙන් මේ විදිහට ප්‍රශ්න කරන්න තියදුනා. භාග්‍යතුන් වහන්සේ විමසා සිටියා, මහණෙනි, දැන් මේ සාතී කේවට්ට පුත්‍ර වික්ෂුව තමනොත් වරදවා අරගෙන තථාගතයන් වහන්සේටත් වරදවා කරනු දක්වන විදිහේ, ඒ වගේම බොහෝ පෞරැෂ් කර ගන්නා විදිහේ දෘෂ්ටියක් තථාගතයන් වහන්සේ විසින් වදාරපු බවක් ඔබ වහන්සේලා දන්නවද කියලා. දැන් සාතී වික්ෂුව කියනවානේ තථාගතයන් වහන්සේ මේ විදිහේ ධර්මයක් දේශනා කරපු විදිය දන්නවයි කියලානේ. එතකොට එහෙමනම් භාග්‍යතුන් වහන්සේ සාතී වික්ෂුවට විතරක් රහසින් ඒ කාරණේ කියා දෙන්නේ නැහනේ. අවශේෂ වික්ෂුන් වහන්සේලාටත් ඒ ගැන වදාරනවා. ඒක නිසා භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්න කළා, මේ සාතී කියන විදිහේ බණක් තථාගතයන් වහන්සේ ඔබ වහන්සේලා කාටවත් දේශනා කරලා තියෙන විත්තිය දන්නවද කියලා. ඉතින් අවශේෂ වික්ෂුන් වහන්සේලා කිව්වා, නැහැ භාග්‍යතුන් වහන්සේ, තථාගතයන් වහන්සේ එහෙම දේශනා කළා නැහැ. තථාගතයන් වහන්සේ නොඑක ආකාරයෙන් මේ විඥානයත් හේතුඵල වශයෙන්ම හටගන්නා දෙයක් හැටියටයි වදාරලා තිබෙන්නේ. හේතු නැත්තම් විඥානයේ හට ගැනීමකුත් නැහැයි කියලයි වදාරලා තිබෙන්නේ කියලා සෙසු භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා. භාග්‍යතුන් වහන්සේ සාදුකාර දීලා ඒ පිළිතුර අනුදැන වදාලා, සාදු කෝමේතුම් හේ භික්ඛවේ ඒවං ධම්මං දේශිතං ආජානාත. මහණෙනි, ඔබ වහන්සේලා තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරපු පිළිවෙල තේරුම් ගත්ත ආකාරය බොහොම හොඳයි. තථාගතයන් වහන්සේ නොඑක ආකාරයේ මේ විඥානය පටිච්ච සමුප්පන්න හේතුඵල වශයෙන් හටගත් ධර්මයක් හැටියටයි වදාරලා තිබෙන්නේ. හේතුන්ගෙන් තොරව විඥානයේ හට ගැනීමක් නැති බවයි වදාරලා තියෙන්නේ. එනමුත් මේ සාතී භික්ෂුව ධර්මයේ වරදවා අරගෙන තමන්ගේ ගුණත් නැති කර ගන්නවා, තථාගතයන් වහන්සේටත් වරදවා භූතයෙන් චෝදනා කරනවා, බොහෝ පෞරස් කර ගන්නවා. සාතී භික්ෂුවට මේ වැරදි අදහස දරාගෙන සිටීම බොහෝ කාලයක් අහිත පිණිස දුක් පිණිස පවතිනවාය කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා තවදුරටත් පැහැදිලි කරනවා කොහොමද මේ හේතුන් නිසා විඥානය හට ගන්න ආකාරය තේරුම් ගන්න. භාග්‍යතුන් වහන්සේ වදාලා, මහණෙනි, යම් යම් හේතුවක් නිසා නම් විඥානය හටගන්නේ, ඒ නාමයෙන් මේ විඥානය හැඳින්වෙනවා, නැත්නම් ඒ ගණයට සංඛ්‍යාවට අයිති වෙනවා. ඒ කොහොමද? මෙන්න මෙහෙම, චක්කුංච පටිච්ච රූපේච උපාජ්ජති විඥානං චක්කු විඥානත්වේව සංකං ගච්ඡති. ඇහත් රූපයත් දෙක නිසා යම් විඥානයක්, එතන විඥානය කියන්නේ මොකද්ද? දැනීමටනේ, අරමුණු දැනීමටයි විඥානය කියලා කියන්නේ. ඇහත් රූපයත් දෙක නිසා ඇති වෙන දැනීමට අපි සාමාන්‍ය මොකද්ද කියන්නේ? පෙනීම. අන්න හරි, පෙනීම, දැකීම, පෙනීම කියලා කියන මේ ගැනයි කතා කරන්නේ. එතකොට ඇහත් රූපයක් දෙක නිසා ඇතිවෙන දැනීමට පාලියෙන් කියනවා චක්කු විඥානය කියලා, නැත්නම් පෙනීමේ කියලා කියනවා. ඒක චක්කු විඥානය කියන සංඛ්‍යාවට අයිති වෙනවා. සෝතාංච පටිච්ච සද්දේච උප්පජ්ජති විඥාන සෝත විඥානත්වේව සංකං ගච්ඡති. කනත් ශබ්දයක් දෙක නිසා යම් දැනීමක් ඇති වෙනවා නම් ඒක අයිති වෙන්නේ සෝත විඥානය, කන නිසා පහළ වෙන සිත කියන ගණයටයි. ඝානංච පටිච්ච ගංජේ ගන්ධේච උප්පාජ්ජති විඥානං ඝාන විඥානන්තේව සංකං ගච්ඡති. නාසයත් ගන්ධයත් දෙක නිසා ඇතිවෙන දැනීමට විඥානයට කියනවා ඝාන විඥානය, නැත්නම් නාසය නිසා පහළ වෙන සිත කියලා. ජීවහංච පටිච්ච රසේච උප්පාජ්ජති විඥානං ජීවහා විඥානන්තේව සංකං ගච්ඡති. දිවත් රසයත් දෙක නිසා ඇතිවෙන දැනීමට කියනවා විඥානයට කියනවා මොකද්ද? ජීවහා විඥානයයි කියලා, නැත්නම් දිව නිසා පහළ වෙන ශිත කියලා කියනවා. කායංච පටිච්ච පොට්ටහබ්බේච උප්පාජ්ජති විඥානං කාය විඥානන්තේව සංකං ගච්ඡති. කයත් පහසත් දෙක නිසා යම් දැනීමක් විඥානයක් ඇති වෙනවා නම් මේට කියනවා කාය විඥානයයි කියලා. ඒ කාය විඥානය කියන සංඛ්‍යාවට අයිති වෙනවා කාය නිසා පහළ වෙන ශිත කියන අදහසයි. මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥානං මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති විඥානං මනෝ විඥානන්තේව සංකං ගච්ඡති. අර කියපු චක්කසෝත ගාන ජීවහා කාය කියන පංචද්ධාරයේ හැර මනෝද්ධාරයේ මුල්ව යම් කිසි අරමුණු දැනීමක් සිද්ධ වෙනවා නම් ඒ දැනීමට විඥාණයට කියනවා මනෝ විඥානය කියලා. භාග්‍යවතුන් වහන්සේ වදාලා ඒක මෙන්න මේ වගේ දෙයක්. උපමාවකින් කියනවා නම් හරියට ගින්නක් යම් ද්‍රව්‍යයක් නිසා ගින්න ඇති වෙනවද, ඒ ද්‍රව්‍ය අනුව අර ගින්න නම් කරනවා. ඒ කියන්නේ දැවෙන්න උපකාරී වෙන දේ අනුව ගින්න නම් කරනවා. ඒක හරියට මේ වගේ. දර නිසා ගින්නක් ඇති වෙනකොට ඒ ගින්නට කියනවා දර ගින්නේ කියලා. ඊළඟට ලී කෑලි පොතු කෑලි නිසා ගින්නක් හට ගන්නකොට කියනවා ඒක සකලිකයි කියලා, කියන්නේ ලී කැබලි පොතු කෑලි ආදිය. එතකොට ඒක සකලිකාග්ගී කියලා කියන්නේ පොතු ගින්නේ කියලා කියනවා. ළඟට තිනංච පටිච්චාග්ගී ජලදී තිනක් ගීත්තේව සංකංගච්ඡති. තනකොළ පිදුරු ආදිය නිසා ගින්නක් ඇවිලෙන කොට කියනවා ඒ ගින්න තෘණ ගින්නේ කියලා. ගොම නිසා ගින්නක් ඇවිලෙන කොට කියනවා ඒ ගින්න ගොම ගින්නේ කියලා. ඊළඟට දහයිය වලින් ගිනි ඇවිලෙව්වහම දහයිය නිසා ඇවිලෙන ගින්නට කියනවා දහයිය ගින්නේ කියලා. ඊළඟට කුණු ගොඩක් ගිනි දැල්වලා ගින්න ඇවිලෙනකොට කුණු නිසානේ ඒ ගින්න දැල්වෙන්නේ. ඒ ගින්නට මොකද්ද කියන්නේ? අන්න කහල ගින්නේ කියලා කියනවා. ඔන්න ඔය විදිහට ඇවිලෙන දේ නිසා ගින්න නම් ලබනවා. එතකොට අර ඇවිලෙන දේ අනුව තමයි දර ගින්න, පිදුරු ගින්න, දහයිය ගින්න, කසල ගින්න, ඊළඟට පොතු ගින්න ආදි වශයෙන් කියලා ඒ නම් ලබන්නේ. අන්න ඒ විදිහට තේරුම් ගන්න ඕන විඥානයේ පිළිබඳවත්. ඒ ඒ ආයතනත් අරමුණුත් නිසා ඇතිවෙන දැනීමටයි මේ විඥානය කියලා කියන්නේ. එහෙම නැතුව දිගින් දිගට සැරිසරාගෙන යන එකම ආත්මීය ස්වභාවයකට නෙමෙයි. ඇහැත් රූපයක් දෙක නිසා ඇතිවෙන දැනීමට කියනවා චක්කු විඥානය කියලා. ඊළඟට කනත් ශබ්දයක් දෙක නිසා යම් දැනීමක් ඇති වුණොත් ඒකට කියනවා සෝත විඥානය කියලා. නාසයත් ගන්ධයත් දෙක නිසා යම් දැනීමක් ඇති වුණොත් ඒකට කියනවා ඝාන විඥානය කියලා. දිවත් රසයත් දෙක නිසා යම් දැනීමක් ඇති වුණොත් ඒ දැනීමට කියනවා ජීවහා විඥානය කියලා. කයත් පහසත් දෙක නිසා යම් දැනීමක් ඇති වුණොත් ඒ දැනීමට කියනවා කාය විඥානය කියලා. මනෝධාරයට යොමු වෙන අරමුණු නිසා යම් දැනීමක් ඇති වුණොත් ඒ දැනීමට කියනවා මනෝ විඥානය කියලා. ඔන්න බලන්න ඒකින් පේනවා. එතකොට ඒ ධාරයන්ට අරමුණු යොමු වීම අනුවයි මේ දැනීම ඇති වෙන්නේ. ඉතින් අරමුණුත් නැත්නම් ආයතනත් නැත්නම් දැනීමක් පහළ වෙන්න පුළුවන්. අන්න ඒකෙන් තේරුම් ගන්න ඕනේ. එහෙමනම් මේ නොනැසී දිගින් දිගට යන එකම දැනීමක් නැත්නම් විඥානයක්, විඥාන සංඛ්‍යාත ආත්මයක් ගැන කතා කරන්න බෑ. ඒ හේතුන් අනුව දැනීම පහළ වෙනවා. හේතු නැත්නම් දැනීමක් ඇති වෙන්න විදිහක් නැහැ. උන්වෝකයි මේ කියන්නේ. නමුත් මේ කාරණේ තේරුම් නොගන්නා තාක්කල්ම තව තවත් සක්කාය දිට්ඨියම වර්ධනය වෙනවා. අර නුවණින් තේරුම් අරගෙන විඥානයත් හේතුඵල වශයෙන් හටගත්තු දෙයක්, මේකත් මම කියන්නේ හෝ මගේ කියන දෙයක් ඇත්තේ නැ, මේකත් අනිත්‍යයි දුක්ඛයි විපරිණාමී කියලා දකින්නා වූ යෝගාවචරයාට අර ආත්ම දෘෂ්ටිය දුර වෙලා ගිහිල්ලා යථාභූත ඥානය ඇති වෙනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්න කළා භූතමිදන්ති භික්ඛවේ පස්සත. ඒ කියන්නේ මොකද්ද? මහණෙනි මේ පංච උපාදානස්කන්ධයේ හේතුඵල වශයෙන් හටගත් දෙයක් යයි කියලා දකින්වද කියලා ප්‍රශ්න කළා. මික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නේ හේමයි ස්වාමීනි. තදාහාර සම්භවಂತಿ භික්ඛවේ පස්සත. දැන් මේ හේතුඵල වශයෙන් හටගත් පංච උපාදානස්කන්ධය ආහාර සම්භවයෙන් හටගෙන තියෙන බව දකින්වද? හේමයි ස්වාමීනි කියලා වික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා. තදාහාර නිරෝධා යම් භූතන්තන් නිරෝධ ධම්මන්ති භික්ඛවේ පස්සත. පංචපාදානස්කන්ධයේ හටගන්න හේතු වෙච්ච ආහාර නැති වෙලා ගියොත් අර ආහාර හේතුයෙන් හටගත් පංචපාදානස්කන්ධය අභාවයට පත් වෙන බව දකින්වද කියලා ප්‍රශ්න කළා. එහෙමයි ස්වාමීනි කියලා වික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා. එතකොට දැන් මේ පංචපාදානස්කන්ධය හටගෙන තියෙන්නේ කොහොමද? ආහාර ප්‍රත්‍යයෙන්. මොනවද පංචපාදානස්කන්ධය හටගන්න හේතු වෙච්ච ආහාර? ආහාර හතරක් තියෙනවානේ. කබලින්කාර ආහාරේ, පස් ආහාරේ, මනෝ සංචේතන ආහාරේ, විඥාන ආහාරේ. මෙන්න මේ හේතු නිසා තමයි පංච උපාදානස්කන්ධය නැමැති පාළය හටගෙන තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ වදාලා දැන් ඉතින් ওই විදිහට ආහාර නිසා මේ පංච උපාදානස්කන්ධය හටගෙන තියෙනවා කියන කාරණය ගැන කෙනෙක් සැක කරනවා නම් මොකක්ද ඇති වෙන්නේ? විචිකිච්ඡා නීවරණ, විචිකිච්ඡා සංයෝජනය ඇති වෙන්නේ. එතකොට මේක මේ ආහාර නිසායි මේ ස්කන්ධයන් හටගන්නේ කියලා ආහාරයෙන් හට ගැනීම ගැන සැක කරනවා නම් ඒ ඇති වෙන්නේ විචිකිච්ඡාමයි. ආහාර නිරෝධයෙන් මේ ස්කන්ධ පංචකයත් අභාවයට යනවාය කියලා සැක කරනවා නම් ඒ ඇති වෙන්නේ විචිකිච්ඡාවමයි නේ. කෙනෙක් මෙන්න මේ විදිහට නුවණින් අවබෝධ කරගත්තොත් මේ පංචපාදානස්කන්ධය හේතුන් නිසා හටගත්ත පැවැත්මක් කියලා අවබෝධ කරගත්තොත් අර විචිකිච්ඡාවට මොකද වෙන්නේ? විචිකිච්ඡාව දුර වෙලා යන්න ඕන. ඊළඟට ආහාර නිසා මේ ස්කන්ධ පංචකය හටගන්නේ කියලා අවබෝධයෙන් දැක්කොත් මොකද වෙන්නේ? විචිකිච්ඡාව දුර වෙලා යනවා. ආහාර නිරෝධයෙන් පංචපාදානස්කන්ධය තභාවයට නිරෝධයටපත් වෙනවා කියලා අවබෝධ කරගත්තොත් විචිකිච්ඡාව දුර වෙලා යනව නෙවද කියලා භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්න කළා. එහෙමයි ස්වාමීනි කියලා ඒ භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්න කළා, "මහන්නේ ඔබ වහන්සේලාට මේ කාරණේ ගැන ශක්‍යයක් නැද්ද? මොකද්ද මේ පංචපාදානස්කන්ධයේ හේතුඵල වශයෙන් හටගත් එකක් කියලා ඔබ වහන්සේලාට ඒ කාරණේහිලා ශක්‍යයක් නැද්ද?" නැහැ ස්වාමීනි කියලා පිළිතුරු දුන්නා. එතකොට මේ පංචපාදානස්කන්ධය ආහාරය නිසායි හටගන්නේ කියලා, ආහාරයෙන් පංචපාදානස්කන්ධය හට ගැනීම ගැන ඔබ වහන්සේලාට සැකයක් නැද්ද කියලා ප්‍රශ්න කළා. සැකයක් නැහැ කියලා භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා. ආහාර නිරෝධයෙන් පංචපාදානස්කන්ධය නිරෝධයට යනවා කියන කාරණය ගැන සැකයක් නැද්ද කියලා ප්‍රශ්න කළාම භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා, සැකයක් නැහැ ස්වාමීනි කියලා. ඊළඟට ඔබ වහන්සේලා මේ කාරණේ මනානුවණින් අවබෝධ කරගෙන සිටිනවාද? මේ පංචපාදානස්කන්ධයේ හේතුඵල වශයෙන් හටගත් එකක් කිය, ආහාරය නිසා මේ පංචපාදානස්කන්ධය හටගන්නේ, ආහාර නිරෝධයෙන් මේ පංචපාදානස්කන්ධය අභාවය නිරෝධයට යනවායි කියලා ඔබ වහන්සේලා මනානුවණින් අවබෝධ කරගෙනද සිටින්නේ කියලා ප්‍රශ්න කළා. මේ භික්ෂුන් වහන්සේලාට ඒ කාරණේ ගැන කිසි සැකයක් තිබුණේ අවබෝධ කරගෙන තිබුණ නිසා එහෙමයි ස්වාමීනි කියලා පිළිතුරු දුන්නා. භාග්‍යතුන් වහන්සේ තවදුරටත් වදාලා, "මහණෙනි, ඉතින් මෙන්න මේ විදිහට වහන්සේලා මේ දෘෂ්ටිය, ඒ කියන්නේ මේ හේතුන් නිසා දුක හට ගන්නවාය කියන මේ අවබෝධයත් මමත්වයෙන් අල්ලාගෙන ඒක ධනයක් කරගෙන මමත්වයෙන් ග්‍රහණය කරගෙන වාසය කළොත් භාග්‍යතුන් වහන්සේ පහුරක් උපමා කොටගෙන වදාළ ධර්මයේ ගැන ඔබ වහන්සේලා නිවැරදිව වටහාගෙනද සිටින්නේ?" තේරුණාද? දැන් හේතුඵල වශයෙන් මේ දුක හට ගන්නවාය කියලා භාග්‍යතුන් වහන්සේ වදාළ කාරණියත් ඒ නිවැරදි දෘෂ්ටියත් කෙනෙක් වරදවා මමත්වයෙන් ග්‍රහණය කරගත්තොත් ඒ ග්‍රහණය කර ගැනීම හරිද? එහෙම ග්‍රහණය කරගන්න කෙනා භාග්‍යවතුන් වහන්සේ පහුරක් උපමා කොටගෙන මේ ධර්මයේ දේශනා කරලා තිබෙනවායි කියන එක තේරුම් අරන් ද සිටින්නේ. ඔව්, ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි හිතමු යෝගාවචර පින්වතෙක් විදර්ශනා භාවනා වඩාගෙන යනකොට ඒ යෝගාවචර පින්වතාට වැටහෙන්න පටන් ගන්නවා, මෙතන මේ ස්කන්ධ පංචකය කියලා කියන්නේ නාම රූප දෙකේ පැවැත්මයි, මේකත් මේ හේතුඵල වශයෙන් හැදිච්ච එකක්, මේකත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා විදර්ශනා නුවණින් දකින්න පටන් ගන්නවනේ. ඒ දකින්න පටන් ගන්නා තැනදී ඇතැම් කෙනෙකුට තමන්ට ඒ විදිහේ නිවැරදි අවබෝධයක් ඇතිවීම ගැන මොකද ඇති වෙන්නේ? අන්න මමත්වයක් ඇති වෙනවා. ඉතින් එහෙම මමත්වයක් ඇති කරගත්තොත් ඒ අවබෝධය ගැන ඒක හරිද වැරදිද? වැරදි. ඉතින් එහෙම මමත්වයක් ඇති කරගත්තොත් ඒ යෝගාවචරයා වටහාගෙන නැහැ භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ පහුරක් උපමා කොටගෙන දේශනා කර ඇති බව. කොහොමද භාග්‍යතුන් වහන්සේ මේ සද්ධර්මය පහුරක් උපමා කොටගෙන දේශනා කළේ? භාග්‍යතුන් වහන්සේ වදාලා අපි හිතමු දැන් ඔන්න කවුරු හරි තේරුම් ගන්නවා මේ සංසාරික පැවැත්ම දුකක්, මේ සංසාරික පැවැත්මෙන් එතර වීම සැපක් කියලා. ඉතින් ඒ තැනත්තා යෝගාවචරය හරියට මෙන්න මේ වගේ කියන්නේ, වන සතුන් ඉන්න, හොර සතුරන් ඉන්න, මහ කැලේක ඉන්න මිනිස්සෙක් කියලා හිතමු. ඉතින් මිනිස්සයා කල්පනා කරනවා, මම මේ මෙතර නැත්නම් මේ කැලේ හොරහතුරන් ගහන කැලේ වනසතුන් ගහන කැලේ ඉන්න තාක්කල් මගේ හිතේ තියෙන විශාල බයක්. ඒ නිසා මම මේ ප්‍රදේශයේ අතහැරලා ගියොත් මට ඒකෙන් සැනසීමක් ලබා ගන්න පුළුවන් කියලා ඒ තැනැත්තා දැන් ඉන්න මෙගොඩ අතහැරලා ඒගොඩට යන්න බලාපොරොත්තු වෙනවා. විශාල නදියක් තියෙනවා. දැන් මේ තැනැත්තාට මෙතර ඉන්නකන් තමයි බියසක සියල්ල තියෙන්නේ. එතරට ගියොත් හරි. මේ තැනැත්තා කල්පනා කරනවා දැන් කොහොමද එතරට යන්නේ? මේ තැනැත්තා අතු විපල්ලා ආදී එක්කාසු කරගෙන පහුරක් හදා ගන්නවා. පහුරක් හදාගෙන උත්සාහයෙන් වෑයම් කරලා මෙතරින් එතරට යනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා එතරට ගියේ තැනැත්තා කල්පනා කරනවා අනේ මං මේ බොහොම බිය සහිත ප්‍රදේශයක වාසය කළේ. මට මේ පළාතින් ගොඩින් මෙගොඩට එන්න මේ පහුර බොහොම උපකාරී වුණා. ඒ නිසා මම මේ පහුර යන යන තැන අරන් යන්න ඕන කියලා පිටේ එල්ලාගෙන බැඳගෙන ගියොත් ඒ තැනත්තා පහුරට කලියුතු දේද කරන්නේ කියලා ප්‍රශ්න කළා. කලියුතු දේද කරන්නේ නෑ. ඒ තැනත්තා පහුරට කලියුතු දේ නම් මොකක්ද? එක්කෝ ගොඩට ඇද දාලා යන දිහාවකට පිටත් වෙලා යන්න ඕන. එහෙමත් නැත්නම් වතුරට මේ පහුර පා කරලා පිටත් වෙලා යන්න ඕන. භාග්‍යතුන් වහන්සේ වදාළා අන්නේ විදිහට මහණෙනි, තථාගතයන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ සංසාරේ එතරවීම සඳහා එතරවෙන්ට උපකාරී වෙන දෙයක් හැටියටයි. එහෙම නැතුව මේ ධර්මයක් මමත්වයෙන් ග්‍රහණය කරගෙන කරපින්නාගෙන යෑම සඳහා නොවේ කියලා. ඉතින් අන්න එතකොට අර නුවණින් දකින්න ජීවිත යථා ස්වභාවයේ නුවණින් දකින්න යෝගාවචරයා අර ධර්මයේ පිළිබඳව නිසි විදිහටම නුවණින් දකිනවා මමත්වයෙන් ග්‍රහණය කරගන්නේ නැතුව. භාග්‍යතුන් වහන්සේ වදාළා ඉතින් මේ විදිහට මේ පංච උපාදානස්කන්ධයේ හේතුඵල වශයෙන් හටගත් එකක් කියලා ඔබ වහන්සේලා තුළ ඇති කරගන්නා පිරිසිදු දැකීමත් සම්මා දිට්ඨියත් අල්ලා ගන්න යන්න සුදුසු නෑ. ඉතින් මේ සම්මා දිට්ඨිය ගැනත් නිවැරදි දැකීම ගැනත් පිරිසිදු දැකීම ගැනත් ඔබ වහන්සේලා අල්ලා ගන්න නැත්තම් ධනයක් කොට මමත්වයෙන් සලකන්නේ නැත්තම් එහෙමනම් ඔබ වහන්සේලා තථාගතයන් වහන්සේ පහුරක් උපමා කොටගෙන දේශනා කරපු මේ ධර්මයේ ගැන මනාව තේරුම් අරන්දු සිටින්නේ මේක මේ ඊතරවීම සඳහා ග්‍රහණය කර ගැනීම සඳහා නොවේ කියලා භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයේ නිවැරදිව තේරුම් අරන්දු සිටින්නේ කියලා. භාග්‍යතුන් වහන්සේ අනේ කාරණේ මතම තවදුරටත් පටිච්ච සමුප්පාදයේ පැහැදිලි කළා. චත්තාරෝ මේ භික්ඛවේ ආහාර භූතානං වා සත්තානං තිතියා සම්භවේශීනං වා අනුග්‍රහාය. මහණෙනි, උපන්නා වූ සත්‍යයේ නැත හටගත් සත්‍යයන්ගේ පැවැත්ම පිණිස උපකාරී වෙන, ඊළඟට හටගන්නා සත්‍යයින්ට අනුග්‍රහ පිණිස හේතු වෙන ආහාර හතරක් තියෙනවා. උපන්නා වූ සත්‍යයන්ගේ පැවැත්ම පිණිසත්, උපදින්න ඉන්නා වූ සත්‍යයින්ට උපත ලැබීම පිණිසත් හේතු වෙන ආහාර හතරක් තියෙනවා. මොනවද? ගොරෝසු වූ හෝ සියුම් වූ හෝ කබලින්කාර ආහාරය, කියන්නේ අපි කන බොන අනුභව කරන ආහාරය ගැනයි. ඊළඟට පස්සෝ ද්විතියෝ ස්පර්ශය දෙවැන්නයි. මනෝ සංචේතන තතිය, මනෝ සංචේතන ආහාරය තුන්වැන්නයි. විඥානං චතුත්තං, සිත හතරවැන්නයි. මෙන්න මේ ආහාර හතර නිසා තමයි උපන් සත්ත්වයන්ගේ පැවැත්ම, අනුපදින්න ඉන්නා වූ සත්ත්වයන්ගේ උපතත් සිද්ධ වෙන්නේ. එතකොට ඒකෙන් පේනවා එහෙමනම් අපේ මේ ජීවිත පැවැත්ම හේතුඵල වශයෙන් සකස් වෙච්ච එකක්. පංච උපාදානස්කන්ධයේ පැවැත්ම සකස් වෙලා තියෙන්නේ මොකක් නිසාද? මේ කියන ආහාර හතර නිසායි. කබලින්කාර ආහාරය කියන්නේ අපි අනුභව කරන කනබුන ආහාරය. ඊළඟට පස් ආහාරය කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ආයතන හය මුල්ව ඇතිවන ස්පර්ශයයි. මනෝ සංචේතන ආහාරය කියන්නේ අන්න ස්පර්ශය නිසා ඊළඟට ඇතිවෙනවානේ චේතන, ඒකයි මෙතන මනෝ සංචේතන ආහාරය. විඥානං චතුත්ත, ඇහැ කන නාසය දිව ශරීරය මනස මුල්ව පහළ වෙනවානේ දැනීම සිත, ඒක තමයි හතර වෙන්නේ. එතෙන්දි විශේෂයෙන්ම අර ප්‍රතිසන්දියක් සඳහානම් උපකාරී වෙන්නේ ප්‍රතිසන්දි වශයෙන් පහළ වෙන විඥානයයි. ඉතින් ඔන්න ඔය විදිහට ආහාර හතර ගැන තේරුම් ගන්නට ඕන. භාග්‍යවතුන් වහන්සේ අනතුරුව ප්‍රශ්න කළා, ඉමේච භික්ඛවේ චත්තාරෝ ආහාර කින් නිදාන කින් සමුදය කින් ජාතික කින් පභව. මහණෙනි, මේ ආහාර හතර මොන හේතුවක් නිසා හටගන්නේ? කොමකින්ද ප්‍රභවේ වෙන්නේ? ඔව්, ආහාර හතර හටගන්න හේතුව අන්නහාලි. මේ චත්තාරෝ ආහාර තණ්හා නිදාන තණ්හා සමුදය තණ්හා ජාතික තණ්හා පභව. මේ ආහාර හතර තෘෂ්ණාව නිසායි හටගන්නේ. තෘෂ්ණාවෙන් තමයි ප්‍රභවේ වෙන්නේ. බලන්න දැන් මේ කොහේ ගියත් සංසාරයේ තණ්හාව ගෑවිලා තියෙන හැටිනේ. හැම තැනකම මේ දුක හටගන්න ගෑවිලා තියෙන්නේ මොකද්ද? අන්න තණ්හාව. ඉතින් තණ්හාව ගෑවුනොත් එතන ආහාර හතර හට ගන්නවා. ආහාර හතර හටගත්ත හැටිය මොකක්ද ඊළඟට හැදෙන්නේ? අන්න පංච උපාදානස්කන්ධයේ පැවැත්ම හැදෙනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්න කළා, මහණෙනි, මේ තණ්හාව කුමක් නිසාද හටගන්නේ? මොන හේතුවකින්ද ප්‍රභවේ වෙන්නේ? තණ්හාව හටගන්න හේතුව වේදනාවයි විඳීමයි. ඊළඟට ප්‍රශ්න කළා, මහණෙනි, මේ විඳීම හටගන්න හේතුව මොකක්ද? මේ විඳීම කුමක් නිසාද ප්‍රභවේ වෙන්නේ? විඳීම හටගන්න හේතුව ස්පර්ශයයි. ආයතන හය මුල්ව ඇති වෙන ස්පර්ශයයි. ස්පර්ශය කියලා කියන්නේ එකතු වීම කියන්නේ මොකද්ද? ආයතනත් අරමුණුත් ඒ ආයතන මුල්ව පහළ වෙන සිතුත් එකතු වීමෙන් ස්පර්ශ චෛතසිකයේ යෙදීම සිද්ධ වෙනවා. ඒකයි පස්ස කියලා කියන්නේ. එතකොට ඒ ස්පර්ශය නිසායි විඳීම් හටගන්නේ. ස්පර්ශය හටගන්න හේතුව මොන හේතුවක් නිසාද ස්පර්ශය හටගන්නේ කියලා නැවතත් භාගිතුන් වහන්සේ ප්‍රශ්න කළා. ස්පර්ශය හටගන්න හේතුව සලායතන, ඇහ කනනාසය දිව ශරීරයේ මනස කියන ආයතන 6. ඉතින් දැන් ඔන්න ඔහොම කියනකොට අපට තේරෙන්න ඕන දැන් මේ කියන්නේ අපේ ඇහ කනනාසය දිව ශරීරයේ මනස කියන ආයතන 6 ගැනයි. අපේ ආයතන 6 නිසා ඊළඟට මොකක්ද වෙන්නේ? ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය නිසා විඳීම් හට ගන්නවා. විඳීම් නිසා තණ්හාව ඇති වෙනවා. හැබැයි විඳීම් නිසා තණ්හාව ඇති වෙන්නේ අයෝනිසෝ මනසිකාරයෙන් නුනුවණින් ඉන්න කෙනාටයි. අන්න තණ්හාව ඇති වෙච්ච හැටියෙම ඊළඟට දැන් තියෙන මේ පංච පාදානස්කන්ධයේ පැවැත්ම සඳහා නැවත පුනර්භවයක් සකස් වෙන්නත් උමනා කෙරෙන ආහාර හතර පෝෂණය වෙනවා. ඔන්න ඔය විදිහට මේ පැවැත්ම දිගින් දිගට හැදි හැදි යනවා, අලුත් වෙවි යනවා. ඊළඟට දැන් මේ අපි ආයතන 6 හටගන්න හේතු වෙලා තියෙන්නේ මොකද්ද? නාම රූප දෙක. නාම රූප දෙක නිසා තමයි ආයතන 6 හටගෙන තියෙන්නේ. නාම රූප දෙක හටගන්න හේතුව මොකද්ද? විඥානයයි. විඥානය බැසගත්තු නිසා තමයි මේ ජීවිතේ නාම රූප දෙක හටගත්තේ. විඥානය හටගන්න හේතුව මොකද්ද? සංස්කාරයි. කුසල අකුසල කර්ම රැස් වෙච්ච නිසා තමයි විඥානය බැසගත්තේ. සංස්කාර හටගන්න හේතුව, කුසල අකුසල කර්ම හටගන්න හේතුව මොකද්ද? අවිද්‍යාවයි. අන්න අවිද්‍යාව නිසා තමයි කුසල අකුසල කර්ම රැස් වීම සිද්ධ වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ ආදාළ ඔන්න ඔය විදිහට මහණෙනි, අවිද්‍යාව නිසා කුසල අකුසල කර්ම රැස් වීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ සසර දුක ගැන, දුක හටගන්න හේතුව ගැන, දුකින් මිදීම ගැන, දුකින් මිදෙන මාර්ගය ගැන අවබෝධයක් නැතිකම නිසා කුසල අකුසල කර්ම රැස් වෙනවා. කුසල අකුසල කර්ම රැස් වෙච්චාම විඥානෙ බැස ගන්නව පතක් මිනිස. විඥානෙ බැස ගත්තාම නාම රූප දෙක හට ගන්නවා. නාම රූප දෙක නිසා ඇහැ කන නාසය දිව ශරීරේ මනස හැදෙනවා. ඇහැ කන නාසය දිව ශරීරේ මනස හැදිච්චාම ආයතනත් අරමුණුත් සිතත් සම්බන්ධ වීමෙන් ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය ඇති වෙච්චාම අරමුණු රස විඳීම, වේදනාව හට ගන්නවා. විඳීම නිසා මොකද වෙන්නේ? අන්න තණ්හාව ඇති වෙනවා. තණ්හාව නිසා උපාදානිය ඇති වෙනවා. දැඩිසේ අල්ලා ගැනීම, බැඳී යාම සිද්ධ වෙනවා. දැඩිසේ බැඳී යාම, අල්ලා ගැනීම නිසා නැවතත් කාම රූප අරූප භව වශයෙන් කර්ම හැදීම, නැත්නම් කර්ම සකස් වීම සිද්ධ වෙනවා. කර්ම සකස් වෙච්චාම කර්ම සකස් වෙච්ච තැනට අනුව උපත ලැබීම සිද්ධ වෙනවා. උපන්නාම ජරා මරණ හැදී වැළවීම, මුළු මහත් දුක්ඛ ස්කන්ධේ හට ගැනීමම සිද්ධ වෙනවා. භාග්‍යවතුන් වහන්සේ දැන් උන්ව විදිහට පටිච්ච සමුප්පාදය ගැන වදාරලා නැවතත් වික්ෂුන් වහන්සේලාගෙන් එකින් එක එකින් එක ප්‍රශ්න කළා. මහණෙනි, මේ උපත ජරා මරණ දෙක නිසා හට ගන්නවා කියලා වදාළනේ. උපත නිසාමද ජරා මරණ හටගන්නේ? නැත්නම් වෙන හේතුවක් තියෙනවද? ඔබ වහන්සේලාට මොකක්ද ඒ ගැන හැඟෙන්නේ? භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා, ස්වාමීනි, උපත නිසාමයි ජරා මරණය හටගන්නේ. අපට ඒ ගැන සැකයක් නැහැ. ඒක එසේමයි කියලා භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා. උපත නිසා තමයි ජරා මරණ හටගන්නේ. දෙකින් එකකින් එක වගේ ප්‍රශ්න කළා. මහණෙනි, ඔබ වහන්සේලාට කුමක්ද හැඟෙන්නේ? භවේ නිසාද උපත සිද්ධ වෙන්නේ කියලා භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා. ස්වාමීනි, අපට ඒ කාරණේ ගැන එසේමයි හැඟෙන්නේ. උපත හටගන්නේ භවයේ නිසා. එතන භවය කියලා කියන්නේ කර්ම රැස්වීම, කාම රූප ආරෝප භව වශයෙන් කර්ම රැස්වීම තමයි එතන භවය කියලා කියන්නේ. ඊළඟට භවය හටගන්නේ උපාදානිය නිසායි කියලා වදාලා ඔබ වහන්සේලාට මොකක්ද හැඟෙන්නේ? උපාදානිය නිසාමද භවය හටගන්නේ? වික්ෂුන් වහන්සේලාත් වදාලා, ස්වාමීනි, උපාදානිය නිසාමයි භවය හටගන්නේ. තණ්හාව නිසා උපාදානිය ඇති වෙනවායි කියලා වදාලා වහන්සලට කොහොමද හැඟෙන්නේ? තණ්හාව නිසාමද උපාදානෙ හටගන්නේ? වික්ෂුන් වහන්සේලා වදාළ, ස්වාමීනි, තණ්හාව නිසා උපාදානෙ ඇති වෙන්නේ. වේදනාව නිසා තණ්හාව ඇති වෙනවා කියලා වදාළ ඔබ වහන්සලට කුමක්ද ඒ ගැන හැඟෙන්නේ? ස්වාමීනි, වේදනාව නිසාමයි තණ්හාව හටගන්නේ කියලා වික්ෂුන් වහන්සේලාත් වදාළා. ස්පර්ශය නිසා විඳීම හටගන්නවායි කියලා වදාළ ඔබ වහන්සලට කුමක්ද හැඟෙන්නේ ගැන භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා ස්වාමීනි ස්පර්ශේ නිසාම විඳීම් හටගන්නේ අපට ඒ ගැන මේ විදිහටම වැටහෙනවා ආයතන හය නිසා ස්පර්ශය හට ගන්නවායි කියලා වදාලා වහන්සේලා දීගෙන කුමක්ද හැංගෙන්නේ ස්වාමීනි ආයතන හය නිසාම තමයි ස්පර්ශය හටගන්නේ කියලා භික්ෂුන් වහන්සේලා පිළිතුරු වදාලා නාම රූප දෙක නිසායි ආයතන හය හටගන්නේ කියලා වදාලා වහන්සේලාට කුමක්ද හැංගෙන්නේ නාම රූප දෙක නිසාම තමයි ආයතන හටගන්නේ අපට ඒ ගැන මේ විදිහටම වැටහෙනවා කියලා භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා. විඥානයේ නිසායි නාම රූප හටගන්නේ කියලා තථාගතයන් වහන්සේ වදාලා ඔබ වහන්සේලාට ඊගෙන කුමක්ද හැඟෙන්නේ? ස්වාමීනි විඥානයේ නිසාමයි නාම රූප හටගන්නේ අපටත් ඒ ගැන මේ විදිහටම වැටහෙනවා කියලා භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා. කුසල අකුසල කර්ම රැස්වීම නිසා විඥානයේ බැස ගන්නවායි කියලා වදාලා ඔබ වහන්සේලාට කුමක්ද ඊගෙන හැඟෙන්නේ? ස්වාමීනි කුසල අකුසල කර්ම රැස්වීම නිසාම විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් බැස ගන්නවා. ඒ ගැන අපටත් ඒ විදිහටම හැඟෙනවා කියලා භික්ෂුන් වහන්සේලා වදාලා. මහණෙනි අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නවායි කුසල අකුසල කර්ම රැස් වෙනවායි කියලා වදාලා ඔබ වහන්සේලාට කුමක්ද ඒ ගැන හැඟෙන්නේ? ස්වාමීනි අපටත් ඒ ගැන මේ විදිහටම හැඟෙනවා. අවිද්‍යාව නිසා තමයි කුසල අකුසල කර්ම රැස් වෙන්නේ කියලා. ඉතින් ඔන්න ඔය විදිහට භාග්‍යතුන් වහන්සේ දිගින් දිගටම එකින් එක ප්‍රශ්න කළා. ඉතින් අර භික්ෂුන් වහන්සේලා තම තමන් වහන්සේලාගේ අවබෝධය අනුව නිවැරදි ලෙසම පිළිතුරු දුන්නා. භාග්‍යතුන් වහන්සේ වදාළ මහණෙනි බොහොම හොඳයි ඔබ වහන්සේලාත් කියන්නේ ඔය විදිහටමයි. තථාගතයන් වහන්සේ වදාරන්නේත් ඔය ක්‍රමයටමයි. ඉමස්මින් සති ඉදං හෝති. මොකද්ද ඉමස්මින් සති ඉදං හෝති කියන්නේ? මේ හේතුව තියෙනකොට මේ ඵලය හට ගන්නවා. ඉමසුප්පාදා ඉදං උප්පාජ්ජති. මේ හේතුව ඇති වුණොත් මේ ඵලය උපදිනවා. කොහොමද? යදිදං අවිද්‍යාපජ්ජා සංඛාරා. ඒක තේරුම් ගන්න තියෙන්නේ අවිද්‍යාව හටගත්තොත් සංස්කාර ඇති වෙනවා. සංස්කාර හටගත්තොත් විඥානිය ඇති වෙනවා. විඥානිය හටගත්තොත් නාම රූප ඇති වෙනවා. නාම රූප හටගත්තොත් සලආයතන ඇති වෙනවා. සලආයතන හටගත්තොත් ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය හටගත්තොත් වේදනා ඇති වෙනවා. වේදනා හටගත්තොත් තෘෂ්ණාව ඇති වෙනවා. තෘෂ්ණාව ඇති වුණොත් උපාදානිය ඇති වෙනවා. උපාදානිය ඇති වුණොත් භාවය ඇති වෙනවා. භාවය ඇති වුණොත් උපත ඇති සිද්ධ වෙනවා. උපන්නොත් ජරා මරණ හැඬීම් ඇලවීම් ශෝක පරිදේවාදී මුළුමහත් දුක් දුම්නස් සියල්ලම මුළුමහත් දුක් කස්කන්දේම හට ගන්නවා. අන්න ඒකයි භාග්‍යතුන් වහන්සේ වදාළ ඉමස්මින් සති ඉදං හෝති. මේ හේතුව තියෙනවනම් මේ ඵලය ඇති වෙනවා. ඉමස්සුප්පාද ඉදං උප්පජ්ජති. මේ හේතුව නිසා මේ ඵලය හට ගන්නවා. ළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා අවිද්‍යායත්තේ ආශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ. අවිද්‍යාව ඉතිරි නැතුවම අභාවයට ගියොත් කුසල අකුසල කර්ම සංඛ්‍යාත සංස්කාරත් අභාවයට යනවා. කුසල අකුසල කර්ම සංඛ්‍යාත සංස්කාර නැත්තම් විඥානය අභාවයට යනවා. විඥානිය නැත්තම් නාම රූපත් නැහැ. නාම රූප නැත්තම් නිරෝධේ සලආයතනත් නිරෝධයට යනවා. සලආයතන නැත්තම් ස්පර්ශයත් නිරුද්ධ වෙනවා. ස්පර්ශය නැත්තම් විඳීම් නිරෝධ වෙනවා. විඳීම් නැත්තම් තණ්හාවත් නිරෝධ වෙනවා. තණ්හා නිරෝධේ උපාදානයත් නිරෝධ වෙනවා. උපාදාන නිරෝධයෙන් භවයත් නිරෝධ වෙනවා. භවය නිරෝධ වීමෙන් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දොම්නස් ආදී සියලුම දුක් අභාවයට නිරෝධයට යනවා. භාග්‍යතුන් වහන්සේ මේ විදිහට වදාළු නැවතත් ප්‍රශ්න කළා. මහණෙනි ඔබ වහන්සේලාට කුමක්ද හැඟෙන්නේ? ජරා මරණ නැති වෙන්නේ ජාතිය නිරුද්ධ වීමෙන්ද? උපත නැති වීමෙන්ද? ජරා මරණ නැති වෙන්නේ? ඔබ වහන්සේලාට මේ ගැන කුමක්ද හැඟෙන්නේ? භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා ස්වාමීනි ජාති උපත නිරුද්ධ වීමෙන් තමයි ජරා මරණ නැති වෙන්නේ. අපට මේ ගැන සැකයක් නැහැ. අපට ඒ ගැන මේ විදිහටම වැටහෙනවා කියලා. ඔය විදිහටම භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා ස්වාමීනි භවේ නිරෝධයෙන් ජාතිය උපත නිරුද්ධ වෙනවා. ඊළඟට උපාදාන නිරෝධයෙන් භවේ නිරුද්ධ වෙනවා. තෘෂ්ණාව නිරෝධයෙන් උපාදානය නිරුද්ධ වෙනවා. වේදනා නිරෝධයෙන් තෘෂ්ණාව නිරුද්ධ වෙනවා. ස්පර්ශය නිරුද්ධ වීමෙන් වේදනා නිරුද්ධ වෙනවා. සලආයතන නිරෝධයෙන් ස්පර්ශය නිරුද්ධ වෙනවා. නාම රූප නිරෝධයෙන් සලආයතන නිරුද්ධ වෙනවා. විඥානීය නිරෝධයෙන් නාම රූප නිරුද්ධ වෙනවා. සංස්කාර නිරෝධයෙන් විඥානීය නිරුද්ධ වෙනවා. අවිද්‍යාව නිරෝධයෙන් සංස්කාර නිරුද්ධ වෙනවා. අපට භාග්‍යතුන් වහන්සේ එක එකක් ගැන විමසපු කාරණේ ගැන ඒ විදිහටම අපට වැටහෙනවා කියලා භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා. භාග්‍යතුන් වහන්සේ පිළිතුර සාදුකාර දෙමින් අනුමෝදන් වී වදාලා සාදු වික්කේ බොහොම හොඳයි මහණෙනි. ඔබ වහන්සේලා toy විදිහටම පටිච්ච සමුප්පාදයට අනුව පිළිතුරු දෙනවා. තථාගතයන් වහන්සේ තේ ගැන වදාරන්නේ ඉමස්මින් ආසති ඉදං නහෝති. ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති. ඒ කියන්නේ ඉමස්මින් ආසති ඉදං නහෝති. මේ හේතුව නැත්තම් මේ ඵලය නැහැ. ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති. මේ හේතුව අභාවයට යෑමෙන් ඵලයත් අභාවයට නිරෝධයට යනවා. කොහොමද? අවිද්‍යාව නිරුද්ධ වීමෙන් කුසල අකුසල කර්ම අභාවයට යනවා. කුසල අකුසල කර්ම නැත්තම් විඥානයත් අභාවයට යනවා. විඥානිය නැත්තම් නාම රූපත් නිරෝධයට අභාවයට යනවා. නාම රූප නැත්තම් සලායතනත් නිරෝධයට යනවා. සලායතන නිරෝධයෙන් ස්පර්ශයත්, ස්පර්ශේ නිරෝධයෙන් වේදනාත්, වේදනා නිරෝධයෙන් තණ්හාවත්, තණ්හා නිරෝධයෙන් උපාදානයත්, උපාදානේ නිරෝධයෙන් භවයත්, භවයේ නිරෝධයෙන් ජාතියත්, ජාති නිරෝධයෙන් ජරා මරණ ආදී සියලු දුක් දුම්නස් කියන මුළු මහත් දුක්ඛ ස්කන්ධය අභාවයට නිරෝධයට යනවා. මෙන්න මේ විදිහටයි මුළු මහත් දුකෙහිම නිරෝධය සිද්ධ වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදයේ භික්ෂුන් වහන්සේලාගේ පිළිතුරු අනුවම අනුමත කරලා වදාලා. භාග්‍යවතුන් වහන්සේ තවදුරටත් ප්‍රශ්න කරනවා, මහණෙනි ඔබ වහන්සේලාට ඔය කියන ওই විදිහට අවබෝධයෙන්ම, ඒ කියන්නේ මේ පංච පාදානස්කන්ධයේ හට ගැනීම ගැන පටිච්ච සමුප්පාදයට අනුව පැහැදිලිව අවබෝධයෙන් දකිනකොට පූර්වාන්තය ගැන වැරදි විදිහට නොඑක් සංකල්පන ඇති වෙනවා. ඒ කියන්නේ මම අතීතයේ හිටියද නැත්නම් නොහිටියද, කොයි විදිහටද මම හිටියේ, කෙසේද මම හිටියේ ආදි වශයෙන් කියලා වහන්සේලාට තමන් ගැන අතීතයේ මුල් කරගෙන වැරදි අදහස් ඇති වෙනවාද කියලා ප්‍රශ්න කළා. ඇති වෙන්න පුළුවන්ද? ඔය පරිච්ඡ සමුපාදයට අනුව නිවැරදිව දකින කෙනෙකුට නම් පූර්වාන්තයේ අතීතයේ පිළිබඳව අතීත ස්කන්ධයන් ගැන තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් වැරදි අදහස් ඇති වෙන්න බෑනේ. අපි අතීතයේ හිටියමද නැත්නම් නොහිටියේ නැද්ද, අතීතයේ කොයි විදිහටද හිටියේ, කෙබඳු ආකාරයෙන්ද පහළව හිටියේ ආදී වශයෙන් කියලා වරදවා ගන්න අදහසක් ඇත්තේ නැහැ. මොකද හිම වැරදි අදහස් පහළ වෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඊළඟට පටිච්ච සමුපාදය අනුව පංච පාදානස්කන්ධයේ පහළ වීම මනා අවබෝධයෙන් දකින යෝගාචරයේකට අපරාන්ති. අපරාන්ති කියලා කියන්නේ මරණින් පස්සේ අනාගතය ගැන වැරදි අදහස් ඇති වෙන්න බෑ. අපි අනාගතයේ පහළ වෙයිමද නැත්නම් පහළ නොවිඳීද, කොයි විදිහේ ආත්ම භාව ලැබේද ආදී වශයෙන් කියලා එහෙම වැරදි අදහස් අනාගතය ගැන ඇති වෙන්න විදිහක් ඇත්තේ නැහැ. වර්තමානය ගැනත් සැකයක් ඇති වෙන්න විදිහක් නැහැ. මම කොහේ ඉඳන්ද ආවේ, ඒ කලින් හිටියේ මමද දැන් ඉන්නේ ආදී වශයෙන් කියලා වර්තමානය ගැනත් සැකයක් ඇති වෙන්න විදිහක් නැහැ. අන්න බලන්න, එතකොට දැන් මේ කන්දයන්ගේ පැවැත්ම ගැන, තමන් ගැන, තමන්ගේ ආත්ම භාවය ගැන සැකයක් තියෙන්නේ මොන හේතුවක් නිසාද? පටිච්ච සමුප්පාදයට අනුව හේතුඵල සකස් වෙන පිළිවෙල අනුව නොදැකීම නිසාමයි නේ. එතකොට හේතුඵල අනුව නිවැරදිව දකිනවා නම් අර සියලු සැක සංකා, අතීත, වර්තමාන, අනාගත පැවැත්ම ගැන සියලු සැක සංකා දුරු වෙලා යනවා. මේකයි භාග්‍යතුන් වහන්සේ වදාළේ අර නාම රූප ධර්මයන් පටිච්ච සමුප්පාදයට අනුව කොහොමද හටගන්නේ කියලා විදර්ශනා නුවණින් දකිනකොට සක සංකා දුර වෙලා ගිහින්න අන්න කංකා විතරනි විසුද්ධිය ඇති වෙනවා. ඊට පස්සේ මේ නාම රූප දෙක හට ගැනීම ගැන කිසි සැකයක් නැහැ. අතීතයේ ගැන වශයෙන් හෝ අනාගතයේ වශයෙන් හෝ සැකයක් ඇත්තේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්න කළා, ඔබ වහන්සේලා මේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන ගෞරවයෙන්මද ඔහොම පිළිතුරු දෙන්නේ කියලා ප්‍රශ්න කළා. බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරනවා, ඒක නිසාම අපි භාග්‍යතුන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් අපි මෙහෙම කියනවා කියලා, එහෙමද ඔබ වහන්සේලා ඔය කියන්නේ කියලා ප්‍රශ්න කළා. භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා, නැහැ ස්වාමීනි, අපි එහෙම ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ගෞරවය නිසාම මේ විදිහට පිළිගන්නවා නොයි. නැහැ එහෙමත් නැත්නම් මහණෙනි, ඔබ වහන්සේලා තථාගතයන් වහන්සේ මෙහෙම කියනවා, මේ ශ්‍රමණයන් වහන්සේගේ වචනයෙන් අපිත් මෙහෙම කියනවා කියලා, එහෙමද ඔය කියන්නේ? මේ භික්ෂුන් වහන්සේලා අවබෝධයෙන්ම පටිච්ච සමුප්පාදයේ දැකලා තිබිච්ච නිසා, අවබෝධ කරගෙන තිබිච්ච නිසා පිළිතුරු දුන්නා, නෑ අපි මේ භාග්‍යතුන් වහන්සේ කියනවාටම කියනවා නොවේ. ඔබ වහන්සේලා ඔය විදිහේ අවබෝධයක් ඇතුව සිටමින් වෙනත් ශාස්ත්‍රුන් වහන්සේ නමක්ව අදහන්න පුළුවන්ද? පුළුවන් වේද? අන්න ඒ භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා එහෙම වෙන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ මේ කාන්තේම මේ භික්ෂුන් වහන්සේලා මෙතන දැන් මේ භාගිතුන් වහන්සේට පිළිතුරු දීපු භික්ෂුන් වහන්සේලා වැඩි දෙනෙක් සෝවානාදී මාර්ගඵල ලබාව උත්තමයන් වහන්සේලායි. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා පටිච්චසමුප්පාදයේ අනුව මේ පංච උපාදානස්කන්ධය හට ගන්නා හැටි තමන් තුළින්ම අවබෝධ කරගෙන දැකලා තියෙනවා. ඒක නිසා තමයි මේ ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන්වත් නැත්නම් බුදුරජාණන් වහන්සේ කියනවටම මේ විදිහට කියනවා නොවේ. ඒ වික්ෂුන් වහන්සේලාත් භාග්‍යතුන් වහන්සේගේ වචනේ අනුව චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ඒ අවබෝධයේ පිහිටලා පිළිතුරු දුන්නේ. ඒක නිසා ඒ පරම සත්‍යයක් බව දන්නේ වික්ෂුන් වහන්සේලා වෙනත් ශාස්ත්‍රූන් වහන්සේ නමක්ව අදහන්න විදිහක් ඇත්තේ නැහැ. ඒ වගේම මහණෙනි ඔබ වහන්සේලා ඔය අවබෝධය තුළ පිහිටලා වෙනත් නොඑක් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ තියෙන නොඑක් විදිහේ වෘත සමාදාන තියෙනවා. ඒ අය අදහන විශ්වාස කරන සුභ මංගල කාරණා තියෙනවා. ඒවා සාර වශයෙන් දකින්න පුළුවන් ඔබ වහන්සේලාට බැහැ ස්වාමීනි කියලා වික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා. එතකොට ඔබ වහන්සේලා තමන් තුළින්ම ඔය අවබෝධය ඇති කරගෙන පටිච්චසමුප්පාදය ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකලම නේද ඔය උත්තර දෙන්නේ කියලා ප්‍රශ්න කළාම එහෙමයි ස්වාමීනි කියලා අර භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට පිළිතුරු වදාලා. එතකොට දැන් ඒකෙන් පෙන්වා දුන්නේ දැන් භික්ෂුන් වහන්සේලාගෙන් භාග්‍යතුන් වහන්සේ දිගින් දිගට මේ විදිහට ප්‍රශ්න කළාම මේ භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා තම තමන් වහන්සේලා පටිච්ච සමුප්පාදය අවබෝධ කරගෙනම ඒ ප්‍රත්‍යක්ෂ අවබෝධයේහි පිහිටලා බුදුරජාණන් වහන්සේ වදාරන ආකාරයටම පවසන විත්තිය. නමුත් සාතී භික්ෂුව තමන් ඒ විදිහේ කිසිම අවබෝධයක් ප්‍රත්‍යක්ෂ භාවයක් නැතුව තමන් වරදවාගත්තු අදහසීම බුදුරජාණන් වහන්සේටත් වරදවා චෝදනා කරනවා කියන කිතනි ඔප්පු වුණා, පැහැදිලි වුණානේ. භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි උන්ව විදිහට මේ සංදිත්තික ධර්මයේ ඔබ වහන්සේලාව නිවන කරා පමුණුවලා තියෙනවා. ඔන්නෝකයි මේ ධර්මයේ තියෙන සංදිත්තික අකාලික ඒහිපාශික ඕපනායක පච්චත්තං වේතබ්බෝ විඤ්ඤූහි ගුණේ කියලා කියන්නේ ඔන්න ඔය කාරණේටයි කියලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. ඉතින් එතකොට ඒකෙන් පේන්නේ අර පටිච්ච සමුප්පාදය අවබෝධ කර ගැනීම තුළ ධර්මයේ තියෙන ගුණ හයම විද්‍යමාන වෙනවානේ. දැන් භාග්‍යතුන් වහන්සේ මේ පටිච්ච සමුප්පාදේ නිවැරදිව මනාව දේශනා කරලා තියෙන නිසා ශ්‍රාවකයන්ට ඒක ඒ විදිහටම අවබෝධ කර ගන්න පුළුවන්. ඒ නිසා සාක්කාතයි. සංදිත්තිකය කියලා කියන්නේ තමන්ටම තමන්ගේ ජීවිතය තුළින් ප්‍රත්‍යක්ෂ කර ගන්න පුළුවන් නිසා සංදිත්තිකයි. ඊළඟට ලෝකෝත්තර අවබෝධයේ මාර්ගයට අනුතුරුම ඵලය ලැබෙන නිසා අකාලිකයි. තමන් තුළින්ම ඇවිල්ලා බලන්නේ කියන සුදුසු නිසා ඒහිපාශිකයි. මේ ධර්මයේ මේ විදිහටම නුවණින් දකින්නා වූ ආර්ය ශ්‍රාවකයාව ඒ තුළින් නිවනට පමුණුවන නිසා ඕපනායකයි. ඉතින් තම තමන්ම තම තමන්ට වෙන වෙනම ප්‍රත්‍යක්ෂ කරගත යුතු නිසා පච්චත්තං වේතබ්බෝ විඤ්ඤූහි ගුණෙන් යුක්තයි කියලා භාග්‍යතුන් වහන්සේ අර ධර්මයේ තියෙන සංදිට්ඨිකාදී ගුණහය මේ පටිච්ච සමුප්පාදය අවබෝධ කර ගැනීම තුළම විද්‍යමාන වෙන ආකාරය පැහැදිලි කළා. අන්න එතන ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ තවදුරටත් වදාලා තින්නංකෝපන භික්ඛවේ සම්නිපාතා ගබ්බාවස්සක්කන්ති හෝති. අර පටිච්ච සමුප්පාදයේම ප්‍රායෝගික වශයෙන් යෙදෙන තවත් අවස්ථාවක් ගැන පැහැදිලි කරනවා. මහණෙනි, කරුණ තුනක එක්වීම නිසා තමයි දරුවෙක් මව කුස පිළිසිඳ ගැනීම සිද්ධ වෙන්නේ. කොහොමද? ඉද මාතා පිතරෝ සම්නිපතිතා හොන්ති. මාතාචන උතුණී හෝති. ගන්ධබ්බෝචන පච්චපට්ඨිතෝ හෝති. මව්පියන්ගේ එක්වීම සිද්ධ වෙනවා. නමුත් දරුගැබක් පිහිටන්න මව් සුදුසු තත්වයක නොහිටියොත්, ඒ වගේම උපදින්න කෙනෙක් එතනට නොඇලඹුණොත්, අන්න එතන තමයි අර ගන්ධබ්බ කියන වචනේ යෙදෙන්නේ. ගන්ධබ්බෝචන පච්චපට්ඨිතෝ හෝති කියලා සඳහන් වෙනවා. අටකතාවෙහි කියනවා ගන්ධබ්බ කියලා එතන කියන්නේ තත්රූපක සත්තු. ඒ කියන්නේ උපදීම සඳහා එතනට යොමු වෙන සත්‍යයටයි ඒ ගන්ධබ්බ කිව්වේ කියලා. අන්න එතකොට මව්කුස පිළිසිඳ ගැනීමක් සිද්ධ වෙනවාද? ඒ කියන්නේ මව්පියන්ගේ එක්වීම සිද්ධ වෙනවා. නමුත් දරුගැබක් පිහිටාන්න සුදුසු තත්ත්වයක මව්ත් නැහැ. උපදින්න කෙනෙක් යොමු වෙන්නේ නැහැ. එහෙමනම් එතන උපතක් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට ඉද මාතා පිතරෝච සම්නිපතිතා හොಂತಿ. මාතා චතුණී හොති. ගන්ධබ්බෝචන පච්චපට්ඨිතෝ හෝති. මව්පියන්ගේ එක්වීමක් සිද්ධ වෙනවා. පිළිසිඳ ගැනීමක් සිද්ධ වෙන්න මව් සුදුසු අවස්ථාවක සිටිනවා. නමුත් උපදින්න කෙනෙක් යොමු වෙන්නේ නැහැ. එතකොට උපතක් සිද්ධ වෙනවද? උපතක් සිද්ධ වෙන්නේ නැහැ. යතෝචකෝ භික්කවේ මාතා පිතරෝ සම්නිපතිතා හොಂತಿ මාතා චුතුණී හොති ගන්ධබ්බෝච පච්චපට්ඨිතෝ හොති. එවන් තින්න සම්නිපාතා ගබ්බස්සාවක්ඛන්ති හොති. මෞපියංගේ ක්‍රීමක් සිද්ධ වෙනවා. පිළිසිඳ ගැනීමක් සිද්ධ වෙන්නේ මෞ සුදුසු අවස්ථාවේ සිටිනවා. ගන්ධබ්බෝච පච්චපට්ඨිතෝ හොති. උපදීන්න සුදුසු සත්‍යයකොත් එතෙන්ට යොමු වෙනවා. අන්න එතකොට එවන් තින්න සම්නිපාතා ගබ්බස්සාවක්ඛන්ති හොති. මෞකස පිළිසිඳ ගැනීමක් සිද්ධ වෙන්නේ මෙන්න මේ කියන කරුණ තුනේ ඒක රාශී වීම නිසයි කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. ඊට පස්සේ අර මෞ මොකද කරන්නේ? දරු ගැබක් පිහිටියන් පස්සේ නව මාසක දස මාසක් ඇමෙන් අර කුසේ ඉන්න දරුවාව බිහි කරනවා. ඊට පස්සේ මෞගේ කිරෙන් පෝෂණය කරනවා. ඊළඟට අර කුඩා දරුවා දැන් ඔන්න කෙලිසෙල්ලම් වයසේ ඉන්නේ නොඑක විදිහේ සෙල්ලම් බඩු අරගෙන සෙල්ලම් කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ තරුණයි දරුවා තරුණ වයසට පත් වුණායින් පස්සේ පංචකාමයන් මුල් කරගෙන ඉඳුරම් පිනවමින් සතුටු වෙනවා. ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ පංචේන්ද්‍රියම් පිනවමින් සතුටු වෙනවා. ඒ කියන්නේ දැන් මේ පින්වතුන්ලා පත්ව සිටින තත්ත්වයයිනේ. දැන් අපි කවුරුත් ඔය ආකාරයට තමයි උපත ලැබෙන්නේ. උපත ලැබලා ඉතින් ඔන්න කුඩා කෙලිසෙල්ලම් වයස ගත කළා. ඊට පස්සේ දැන් මේ පින්වතුන් තරුණ වයසට මැදි වියටපත් වෙලා අර විදිහට පංචකාමයන් අත්විඳින්මින් තමන්ගේ ජීවිත ගත කරනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාළා දැන් මේ විදිහට පසිඳුරංගෙන් ආස්වාදේ ලබන ඒ තැනැත්තා ඇහිං ප්‍රියමනාප රූප දැකලා ප්‍රිය රූපේහි ඇලෙනවා, අප්‍රිය රූපේහි ගැටෙනවා. ඊළඟට මනා සිහිනුවණින් වාසය කරන්නේත් නැහැ. ඊළඟට මාර්ගඵල ලැබීමක් ගැන දන්නේත් නැහැ. අකුසල ධර්ම සියල්ල ඉතිරි නැතුව නිරුද්ධ වෙලා යන්නේ කොහොමද කියලා දන්නේත් නැහැ. මොනවා විදිහට ඇලීම් ගැටීම් අත්විඳිමින් සැප වේදනාවෙහි ඇලෙමින් දුක් වේදනාවෙහි ගැටෙමින් අපේක්ෂා වේදනාවෙහි මුලා වෙමින් ඔහොම වාසය කරන ওই තැනත්තාට මොකද සිද්ධ වෙන්නේ? අර විඳීම නිසා තෘෂ්ණාව ඇති වෙනවානේ. අර වේදනාව විනන්දනය කරන ඒ තැනැත්තාට ඒ වේදනාවන්ගේ බැස ගැනීම සිද්ධ වෙනවා. බැස ගැනීම නිසා තෘෂ්ණාව ඇති වෙනවා. තෘෂ්ණාව නිසා උපාදානය, උපාදානය නිසා භවය, භවය නිසා ජාති ජරා මරණත් හට ගන්නවා. ඉතින් අර භාග්‍යතුන් වහන්සේ පෙන්නුවේ අවිද්‍යා පත්‍යා සංඛාරාදී වශයෙන් පටිච්ච සමුපාදය ගැන කියුණානේ. ඒකම මේ ප්‍රායෝගික ලෝකේ සිද්ධ වෙන්නේ කොහොමද කියන එක. දැන් අර න්‍යාය වශයෙන් පටිච්ච සමුප්පාදයෙන් ගැනෙච්ච කාරණේ ප්‍රායෝගික වශයෙන් ලෝකේ සිද්ධ වෙන්නේ අර ක්‍රමයටයි. දැන් බලන්න අර මව කුස සත්‍යයේ පිළිසිඳ ගැනීම සිද්ධ වෙන්නේ ඊට කලින් අවිද්‍යා සංකාරදික තිබිච්ච නිසා. අවිද්‍යාව නිසා කුසල අකුසල කර්ම රැස් වුණා. ඒ කුසල අකුසල කර්ම රැස් වෙච්ච නිසා කර්ම රැස්වීමට අනුරූප තැනක විඥානේ වැස ගන්නවා. දැන් මව කුසක පිළිසිඳ ගන්න සුදුසු කුසල කර්මයක් තිබ්බොත් ඒ නිසා තමයි අර මෞපියංගේ වීමත් මෞ සුදුසු තත්වයක සිටීමත් කියන ඒ කාරණා දෙක මත අර කර්මයට අනුරූපව විඥානයේ මෞ කුසෙ වැස ගැනීම සිද්ධ වෙනවා. අන්න ඊට පස්සේ තමයි මෞ කුසේ දරුවා වැඩෙන්නේ. එතකොට මෞ කුසේ දරුවා වැඩෙනවා කියන්නේ විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලායතනං කියන අවස්ථාව. ඊළඟට ඔන්න මව කුසෙන් බිහි වෙනකොට ආයතන 6 සාමාන්‍යයෙන් අරමුණු ගන්න පුළුවන් තරමට පරිපූර්ණව තියෙනවා. ඊට පස්සේ තව ටිකක් මුහුකුරා යනකොට ඔන්න අරමුණු වලට සංවේදී වෙන්න පටන් ගන්න. ඊට පස්සේ අර දරුවා ඔන්න කෙලිසෙල්ලමින් වැඩිනවා. ඊට පස්සේ තරුණ වයසටපත් වෙලා එහ කනනාසේ දිව ශරීරයේ කියන පසිඳුරම් පිනවීමෙන් එයි සතුට වෙනවා. අන්න මේ මට්ටමට එනකොට ප්‍රියාරමුණෙහි ඇලෙනකොට ඇලීමත් ඊළඟට අප්‍රියාරමුණු සමග විරුද්ධ වෙනකොට ගැටීමත් උපේක්ෂාවෙහි ආස්වාදාදීනව නිස්සරණ නොදකින්කොට හිමුලා වීමත් ඊළඟට අර වේදනා අභිනන්දනය කිරීම වශයෙන් එහි බැස ගැනීමත් කර්ම රැස්වීමත් ආය සිද්ධ වෙනවා. ඒ කර්ම රැස්වීම අනුව ඊළඟට ආය මොකද්ද බලාපොරොත්තු වෙන්න ඕන? අන්න ආයත් උපතක් බලාපොරොත්තු වෙන්න ඕන. එහෙනම් දැන් අර ඇලීම් ගැටීම් මුලා වීම තුළ තවදුරටත් තෘෂ්ණාව වැඩෙමින් උපාදානයේ සිටේ සකස් වෙමින් කර්ම රැස්වීම තියෙන තාක්කල් ඊළඟ උපතත් බලාපොරොත්තු සිටින්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ ඔන්න ඔය ක්‍රමයට ආයතන 6 නිසාම ආයතන 6 නිසා විඳීමත් ඒ විඳීමෙහි බැස ගැනීම නිසා තෘෂ්ණාව, තෘෂ්ණාව නිසා උපාදානය, උපාදානය නිසා භවයත්, භවය නිසා ජාති ජරා මරණත් ඊළඟට ඇති වෙන හැටිත් පෙන්වා වදාලා. එතකොට ඒකෙන් පේන්නේ අර විඳීමෙහි බැස ගැනීම නිසා තමයි නැවත තෘෂ්ණාව අලුත් වෙමින්, උපාදානය අලුත් වෙමින් ආයත් කර්ම රැස් වෙලා ඊළඟ ප්‍රතිසන්දිය සිද්ධ වෙන තැනටත් කරුණු යෙදෙනවා. ඔන්න ඔය අතරතුරේ භාග්‍යතුන් වහන්සේ වදාලා දැන් ලෝකෙහි තථාගතයන් වහන්සේ පහළ වෙලා වැඩ ඉන්න අරහං සම්මා සම්බුද්ධ වූ විද්‍යාචාර්ය සම්පන්න සුගත ලෝක විදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තාදීව මනුස්සානම් බුද්ධෝ භගවා කියන නිමේ නවාරහදී අනන්ත බුදුගුණයෙන් සමන්වාගත වූ භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළ වෙලා වැඩ ඉන්නවා. දැන් අර පසිඳුරම් පිනවමින් හිටියා වූ කුල පුත්‍රයා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා භාග්‍යතුන් වහන්සේ මුලමෙදාග යහපත් වූ අර්ථ ව්‍යංජන සම්පූර්ණ වූ පිරිසිදු මේ ධර්මයේ දේශනා කරනකොට ඒ ධර්මය අහනවා. අහලා කල්පනා කරනවා සම්භාදෝ ගරාවාසෝ රජෝපතෝ මේ ගිහිගේ වාසයේ කෙලෙස් ඇති වෙන්න හේතු වෙන තැනක්. අබ්බකාසෝ පබ්බජ්ජා මේ පැවිද්ද අහස වගේ. මේ ගිහිගේ වාසය කරමින් ඒකාන්ත පිරිසිදු පිරිපුන් බඹසර සම්පූර්ණ කරන්න බෑ. ඒ නිසා මම කෙස්සැවුල් ඉවත් කරලා කසාය වස්ත්‍ර පුරවාගෙන ගිහිගේ නික්මලා පැවිදි වෙන්නට ඕන කියලා කල්පනා කරලා ඒ කුල පුත්‍රයා යම්ෂ කාලයකදී පැවිදි වෙනවා. තමන්ට තිබිච්ච භවභෝග සම්පත් ඥාතීන් මේ සියල්ල මත හැරලා පැවිදි වෙනවා. පැවිදි වෙලා ඒ කුල පුත්‍රයන් වහන්සේ මොකද කරන්නේ? භික්ෂුන් වහන්සේලාට අයිති සීලය සම්පූර්ණ කරනවා. ප්‍රාණඝාතයෙන් සතුන් මැරීමෙන් වළකිනවා. සතුන්ට කරුණාවෙන් යුක්ත වෙනවා. නුදුන් දෙයක් සොරකම් කරන්නේ නැහැ. සොර සිතින් ගැනීමෙන් වළකිනවා. අබ්‍රහ්මචර්යාවෙන් වැළකීලා බ්‍රහ්මචාරී වෙනවා. බොරු කීමෙන් වැළකීලා සත්‍ය වචන කතා කරනවා. කේලාම් කීමෙන් වැළකීලා අය සමගි වෙන වචන කතා කරනවා. ඊළඟට පරුස වචන කතා කිරීමෙන් වැළකීලා මොලොක්කු ප්‍රියමනාප වචන කතා කරනවා. නිෂ්ඵල දේ කතා කිරීමෙන් වැළකීලා අර්ථවත් වූ ධර්මයෙන් යුක්ත වූ අවස්ථාවට ගැළපෙන වූ හිතේ දරා ගැනීමට සුදුසු වූ කතා කරනවා. ඊළඟට ගහකොළ කැපීම ආදීන් වැළකීලා වාසය කරනවා. විකාල භෝජනයෙන් වැළකීලා වාසය කරනවා. නැටුම් ගැයුම් වැයුම් මුසුළු විසුළු බැලීම් මල් සුවඳ විලවුන් දැරීම ආදීන් වැළකීලා උච්චාශයන මහාශයනයන්ගෙන් වැළකීලා වාසය කරනවා. රන් රිදීමල මුදල් පිළිගැනීමෙන් වැළකිනවා. ඊළඟට අමු දහාන්‍ය අමු මාසන් ස්ත්‍රී කුමාරිකාවන් දාස දාසීන් එළුවන් බැටළුවන් කුකුලන් ඌරන් තෙත්වතු ඉඩකඩන් ආදී ඒවා පිළිගැනීමෙන් වැළකිනවා. ගිහියන්ගේ දූත මෙහෙවරිය දීමෙන් වැළකිනවා. මේ පිළිහි ගනු දෙනු තුලා කූට කංශ කූට ආදි වශයෙන් කියන කූට හොරමිනුන් කිරුම් ආදියෙන් ඒවයින් වළකිනවා. නොයෙක් වාංචනික භික්ෂුවකට නොගැලපෙන විදිහේ සියලුම කාය වාග් දුෂ්චරිත වලින් වළකිනවා. එසේ වැළකීලා සිල්වත් කුල පුත්‍රයන් වහන්සේ කය ආරක්ෂා කර ගැනීම සඳහා කය ආවරණය කර ගැනීම සඳහා සිවුරෙනුත් පිණ්ඩපාතයේ යැපීම සඳහා පාත්‍රයත් කියන මෙන්න මේ ශ්‍රමණ පරිස්කාර වලින් සතුටු වෙලා ඒ ශ්‍රමණ පරිස්කාරම යන තැනක අරගෙන යමින් හරියට පියාපත් බර පමණක් අරගෙන යන පක්ෂියා වගේ යන තැනකට පාත්‍ර සිවුරු බරින් පමණක් යන යෝගාවචර භික්ෂුව ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙනවා. ඇහෙන් දකින්න ලැබෙන ප්‍රියමනාප රූප නිසා සිත කිලිටි කරගන්නේ යම් කාරණයක් නිසා ඇහැ සංවර කර නොගෙන වාසය කරනකොට හිතේ ලාමක අකුසල ධර්මයන් නැති වෙනවා නම් එහෙම ලාමක අකුසල ධර්ම ඇති වෙන විදිහට ඇහැ අසංවර කරගන්න නැතුව ඇහැ සංවර කරගන්නවා. ඔය විදිහටම කනනාසය දිව ශරීරයේ මනස කියන ආයතන හයම සංවර කරගන්නවා. අපිරිසිදු වෙන්න දෙන්නේ يعني හිත අපිරිසිදු වෙන්නේ නොදී ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙනවා. ඊළඟට ඒ භික්ෂුව යෑමීම් ආදී සියලුම ක්‍රියාවන් සිද්ධ කරනකොට සම්පජානකාරී වෙනවා. දැන් ඔන්නේ භික්ෂුව ආරි වූ ශීලස්කන්ධයෙන් යුක්තයි. ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තයි. ඊළඟට තමකින් යුක්ත වෙන්නේ සති සම්පජාඤ්ඤයෙන් යුක්තයි. අනේ කාරණා තුන සම්පූර්ණ වෙන්න ඕන. ඒ කාරණා තුනෙන් යුක්තව ඒ භික්ෂුව කැලයක් හෝ ගහක් මුල හෝ පර්වතයක් එහෙමත් නැත්නම් දිය කඳුරක් අද්දර ගිරි ගුහාවක සුසානයක වනපෙතක එලිමහම් විවේක දැනක වැඩ ඉඳිමි. දවල් දානින් පස්සේ දාන වළඳලා ඉවර වෙලා එරමිණිය ගොතාගෙන කය ඍජුව තබාගෙන මනාශිහියෙන් යුක්තව කුමකටද මේ යෙදී සිටින්නේ? තමති විදර්ශනා භාවනාවට සිත යොමු කර ගන්නවා. ඊළඟට යෝගාවචර භික්ෂුව හිතේ පවතින අවිජ්ජා නැත්නම් ලෝභය දුරු කරගනිමින් කාමච්ඡන්දයෙන් සිත පිරිසිදු කර ගන්නවා. ව්‍යාපාදය දුරු කරලා ව්‍යාපාදයෙන් සිත පිරිසිදු කර ගන්නවා. තීන මිද්දේ දුරු කරලා ආලෝක සංඥාව ඇති කර ගන්නවා. උද්දච්ච කුක්කුච්චේ දුරු කරලා හිතේ සංසිඳීම ඇති කර ගන්නවා. විචිකිච්ඡාව දුරු කරලා විචිකිච්ඡා රහිත සිතක් ඇති කර ගන්නවා. මෙන්න මේ විදිහට යෝගාවචර භික්ෂුව සිත දුර්වල කරන, සිත ආවරණය කරන, නිවනට බාධා පමුණුවන පංච නීවරණ දුරු කරලා ප්‍රථම ධ්‍යානය ඇති කර ගන්නවා. කාමයන්ගෙන්, අකුසල ධර්මයන්ගෙන් වෙන් වූ විතක්ක විචාර සහිත ප්‍රීතිය හා සුවය ඇති ප්‍රථම ධ්‍යානය ඇති කර ගන්නවා. විතක්ක විචාර දෙකත් සංසිඳුවාගෙන ආධ්‍යාත්මීහි පැහැදීම ඇති, සිත ඒකඟ බව ඇති. විතක්ක විචාර දෙකෙන් තොර සමාධිය හා ප්‍රීතිය හා සුවය ඇති දෙවෙනි ධ්‍යානය ඇති කර ගන්නවා. ප්‍රීතිය කෙරෙහිත් නොඇලී උපේක්ෂක වෙමින් තුන්වෙනි ධ්‍යානයත් ඇති කර ගන්නවා. සැප දුක් දෙකම සංසිඳුවලා සොම්නස් දොම්නස් දෙකත් දුරු කරලා උපේක්ෂාවත් එකඟ බවත් ඇති චතුර්ථ ධ්‍යානය ඇති කර ගන්නවා. චතුර්ථ ධ්‍යානයත් ඇති කරගෙන මේ යෝගාවචර භික්ෂුව ඊළඟට විදර්ශනාවටත් යොමු වෙමින් ඊළඟට මේ විදර්ශනා ඥානත් සම්පූර්ණ කරගෙන මාර්ගඵල ඥානත් ඇති කර ගන්නවා. මාර්ගඵල ඥානත් ඇති කරගෙන දැන් උනේ භික්ෂුව ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ආයතන හයෙන් ගන්නා වූ කිසියම් අරමුණක ඇලෙන්නේත් නැ, ගැටෙන්නේත් නැ, මුලා වෙන්නේත් නැ. දැන් මේ භික්ෂුව සමත විදර්ශනා දෙකෙන් සිත පූර්ණ වශයෙන් වඩාගෙන සම්පූර්ණ කරලා සිටින්නේ. එතකොට ඒ කියන්නේ මොකක්ද? අර පටිච්ච සමුප්පාදයේ සම්පූර්ණයෙන්ම නිරෝධයට පත් කරලා සිටින්නේ. දැන් මේ භික්ෂුව අවබෝධය තුළින්ම සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධ කරගෙන අවිද්‍යාව ප්‍රහාණය කරපු නිසා අවිද්‍යාවත් නැහැ, තෘෂ්ණාවත් නැහැ. ඉතින් තෘෂ්ණාව නැත්තම් එතනින් එහාට මේ භික්ෂුවගේ සිතේ උපාදානිය නැහැ. උපාදානිය නැති නිසා භවය නැහැ. භවය නැති නිසා නැවත ජාති ජරා මරණ හට ගැනීමක් නැහැ. භාග්‍යතුන් වහන්සේ වදාළ සෝ චක්ුණා රූපං දිස්වා පිය රූපේ රූපේ නසාරජ්ජති. දැන් මේ භික්ෂුව ඇහින් රූප දැකලා ප්‍රිය ස්වභාවය ඇති රූපයන්හි ඇලෙන්නේ නැහැ. අප්‍රිය රූපේහි ගැටෙන්නේ නැහැ. උපට්ඨිත කාය සතියේ විහෙරති අපමාන චේතසෝ. මනාශීනුවෙනින් යුක්තව අප්‍රමාණ සිතින් යුක්තව වාසය කරනවා. එතන නිතර අප්‍රමාණ සිතේ කියලා කියන්නේ මාර්ග චිත්තේ කියලා අදහස් කරනවා. ඊළඟට ලාම කකුසල ධර්මයන් ඉතිරි නැතුව අභාවයට නිරෝධයටපත් වෙන ඒ ඵලචිත්තය පිළිබඳවත් ඒ යෝගාවචර භික්ෂුව අත්දැකීමෙන්ම දන්නවා, දකිනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඒ භික්ෂුව රාග ద్వේෂ මෝහ ප්‍රහාණය අරහත් ඵල ඥානය, අරහත් ඵල කියන්නේ අරහත් මාර්ග ඥානයත්, ඒ මාර්ග ඥානයෙන්ම ලැබෙන අරහත් ඵල විමුක්තිය සාක්ෂාත් කරලා ඊට පැමිණලා වාසය කරනවා. ඒ යෝගාවචර භික්ෂුන් වහන්සේ රහතන් වහන්සේගේ සිතේ කිසිම විදිහක ඇලීම් ගැටීම් කිසිවක් ඇත්තේ නැහැ. ඇලීම් ගැටීම් මුලාවීම සියල්ලම ප්‍රහාණය කරලයි මේ භික්ෂුන් වහන්සේ යම්කිසි විඳීමක් විඳින්නේ. සැපක් වින්දත්, දුකක් වින්දත්, උපේක්ෂාවක් වින්දත් ඒ රහතන් වහන්සේ ඒ වේදනාවෙහි බැසගන්නේ, අභිනන්දනය කරන්නේ. අභිනන්දනය කරන්නේ නැති නිසා මොකද වෙන්නේ? තෘෂ්ණාවක් නැහැ. නන්දි නිරුජ්ජති. නන්දි නිරෝධ උපාදාන නිරෝධ. තෘෂ්ණාවක් නැත්තම් උපාදානයක් නැහැ. උපාදානිය නැත්තම් භවයක් නැහැ. භවය නැත්තම් නැවත උපතක් නැහැ. නැවත උපතක් නැති නිසා ජරා මරණ හැඬීම් වලදී දුක් දුම්නස් සියල්ලම නිරුද්ධයි කියලා ওই විදිහටම කනනාසයේ දිව ශරීරයේ මනස තුලින්ම පටිච්ච සමුප්පාදේ අභාවයට නිරෝධයට පත් වෙලා තියෙන ආකාරය ගැන භාග්‍යවතුන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කළා. එතකොට බලන්න දැන් අර අවිජ්ජා පත්‍ය සංඛාරාදී වශයෙන් භාග්‍යවතුන් වහන්සේලා දාලා පටිච්ච සමුප්පාදේ සමුදයත් ඒ පටිච්ච සමුප්පාදේ නිරෝධයත් දෙක ප්‍රායෝගික වශයෙන් තේරුම් ගත්තොත් ඔන්න ඔය ක්‍රමයට. ඒ කියන්නේ දැන් මවකස බැස ගැනීමක් සිද්ධ වෙන්නේ කොහොමද? ආයතන වැඩි යන්නේ කොහොමද? අරමුණු ගැනීම සිද්ධ වෙන්නේ කොහොමද? අරමුණු වල මුලා වෙමින් වේදනාවෙහි බැසගන්නේ කොහොමද? නැවත තෘෂ්ණා උපාදාන බව ඇති වෙන්නේ කොහොමද කියලා හැම තේරුම් ගන්නවා. ඊළඟට සද්ධර්මය අහන කුල පුත්‍රයෙක් කොහොමද මේ සංසාර බැම්මෙන් නිදහස් වෙන්නේ කියලා අර සීල සමාධි ප්‍රඥා කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩාගෙන සමත විදර්ශනා සම්පූර්ණ කර ගැනීම තුළින් මාර්ගඵල චිත්තයන් ඇති කරගෙන මාර්ගසිතින් සමුච්ඡේද වශයෙන් කෙලස් ප්‍රහාණය කරනවා. අන්න මාර්ගසිතින් සමුච්ඡේද වශයෙන් කෙලස් ප්‍රහාණය වෙනවායි කියන්නේ පටිච්ච සමුප්පාදේ නිරෝධයට යනවා, භාවයට යනවා. එතන ඉඳන් තණ්හා උපාදාන බව නිරෝධයටයි යන්නේ. අරහත් ඵලයට පත් වෙච්චාම සම්පූර්ණයෙන්ම ඒ විමුක්තිය නිරෝධය සාක්ෂාත් කරලා නැවත පටිච්ච සමුප්පාදේ හට ගැනීමක් නැහැ. ඔන්න ඔය විදිහට තමයි මුළු මහා දුක්ඛ ස්කන්ධේම අභාවයට නිරෝධයට යන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ ඒව අදාළා. ඉතින් අන්න ඒ විදිහට නුවණින් යුක්තව පටිච්ච සමුප්පාදේ කියන්නේ හේතුඵල වශයෙන් මේ දුක හටගන්නා ආකාරයත්, හේතුන්ගේ අභාවයෙන් දුක නිරුද්ධ වෙන ආකාරයත් නුවණින් තේරුම් ගත්තොත් අර සාති භික්ෂුව වැටුණා වගේ අවුලකට කෙනෙක්පත් වෙනවද? අවුලටපත් වෙන්නේ නැහැ. අන්න ඒ නුවණ ඇති යෝගාවචරය තේරුම් ගන්නවා අර ඇත නැත කියන අන්ත දෙකට, සාසතු උච්ඡේද කියන දෘෂ්ටි දෙකටපත් වෙන්නේ නැතුව ඉමස්මින් සති ඉදං හෝති. මේ හේතුව නිසා මේ ඵලය හට ගන්න හැටි තේරුම් ගන්නවා. ඉමස්මින් අසති ඉදං නොහෝති. මේ හේතුව නැත්තම් මේ ඵලෙ නැති වෙලා භාවයට යනවා කියලා අවබෝධ කරගන්න. ඉතින් ඒක නිසා මේ පින්වතුන්ලා තන්න ඒ අවබෝධය ටිකෙන් ටික ඉස්සලා සුතමේ ඥාන වශයෙන් දැන් මේ විදිහේ සූත්‍ර දේශනා තුලින් අහලා දැන ගන්නවා. අහලා දැනගෙන ඒක හොඳට නිවැරදි හිතේ දරා ගන්නවා. හිතේ දරාගෙන ඊළඟට යෝනිසෝ මානසිකාර්යය තුලින් තමනුත් තේරුම් ගන්නවා කොහොමද මේ පටිච්ච සමුප්පාදේ මේ සංසාර චක්‍රය නැවත නැවත සකස් වෙන්නේ කියලා. ඊළඟට විදර්ශනා ඥාන වශයෙන් තවදුරටත් ඒක හේතුඵල වශයෙන් සම්මර්සණය කරනවා. අන්න එතකොට හේතු සම්පatti වෙන යෝගාවචරයෙකුට නම් විදර්ශනා ඥාන පිළිවෙලින් වැඩිගෙන ගිහිල්ලා මාර්ග ඥාන ඵලඥාන ලැබෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ විදිහට භාග්‍යතුන් වහන්සේ වදාළ මේ ගැඹුරු ධර්මය තමන්ටම ප්‍රත්‍යක්ෂ කරගෙන මේ ජීවිතයේ තුලම ඒ ප්‍රත්‍යක්ෂ අවබෝධයටපත් වෙලා පටිච්ච සමුප්පාදයේ සම්පූර්ණ නිරෝධයට අභාවයටපත් කිරීමේ වාසනාව මේ බුදුසසුනේ ශ්‍රාවකයන්ට යෙදී තිබෙනවා, උදා වෙලා තිබෙනවා. භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව සමාප්ත කරමින් වදාලා මහණෙනි දැන් ඔබ වහන්සේලා තථාගතයන් වහන්සේ වදාළ තණ්හා සංකේ විමුක්තිය, ඒ කියන්නේ විමුක්ති පටිලාභ හේතු වූ දේශනාව අසාගෙන හිටියා. ඒක මනාව දරා ගන්නට යෙදුණා. නමුත් මේ කේවට්ට පුත්‍ර සාති භික්ෂුව මහා තෘෂ්ණා ජාලයකින් බැඳිලා තෘෂ්ණා නම් වූ අවුලෙන් අවුලටම පත්වෙච්ච කෙනෙක් හැටියට දරාගන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ සෙසු භික්ෂුන් වහන්සේලාට අර සාති භික්ෂුවගේ තෘෂ්ණා ජාලය ගැන වදාළා. ඒ කියන්නේ දැන් එච්චර දේශනා කරලත් සාති භික්ෂුවට තමන්ගේ හිතේ තිබිච්ච අර අවුල ලිහා ගන්න බැරුව ගියා. ඉතින් අන්න ඒ විදිහට දැන් බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙලත් ඇතැම් ශ්‍රාවකයෝ ඒ තථාගතයන් වහන්සේ ඇසුරු කිරීමෙන් ධර්මයේ ඇසීමෙන් ගතිය යුතු නිසි ප්‍රයෝජන ගන්නට අසමර්ථ වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට පින්වත්නි බුද්ධ ශාසන ගණනින් ගෙවී යනවා. අපටත් දැන් මේ සංසාරයේ බලනකොට අනන්ත ප්‍රමාණ බුද්ධ ශාසන ඉක්ොත් වෙලා තියෙනවා, ගිහින් ගෙවී ගිහින් තියෙනවා. මොකක් නිසාද? මේ පටිච්ච සමුප්පාදය අවබෝධ කරගන්න බැරි වීම කියන හේතුව නිසාම, වෙන හේතුවක් නිසා නෙවෙයි. දැන් මේ පටිච්ච සමුප්පාදය තමන් තුළින්ම ප්‍රත්‍යක්ෂව විදර්ශනා ඥාන අවබෝධයක් හැටියටම අවබෝධ කරගෙන අර සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරගන්න පුළුවන් වුණොත් අන්න අපටත් පුළුවනි මේ සංසාර චක්‍රය නැමැති අවුල ලෙහන්ඩ අවසන් කරන්න. ඒ නිසා මෙතෙක් කියලා මහා තණ්හා සංකේ සූත්‍රය ඇසුරින් ධර්ම ශ්‍රවණය කිරීමෙන් යනිත කරගත් ආ කුසල සම්පatti අපි සෑම දිනාටම මේ පටිච්ච සමුප්පාදයේ නැමැති අවුල සම්පූර්ණයෙන්ම ලිහාගෙන පටිච්ච සමුප්පාදය අවබෝධ කරගෙන නැවත නැවත පටිච්ච සමුප්පාදයේ සකස් වීම සම්පූර්ණයෙන්ම දුරු කරලා පටිච්ච සමුප්පාද නිරෝධයේ වෙන උතුම් වූ නිර්වාණ සාන්තිය සාක්ෂාත් කරගන්නට මෙම කුසල සම්පatti එකසේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. දහම් ගැටළු තියෙනවා නම් ඉවසන්න පුළුවන්. උපපති දෙකකට සම්බන්ධ වෙනවා. අවිජ්ජා සංකාර දෙක නිසා විඥානේ බැස ගන්නවානේ. එතන එකක් කියවෙනවා. ඊළඟට භවපච්චා ජාති කියවෙනවානේ. එතන තව එකක් කියවෙනවා. සංදි දෙකක් තියෙනවා. සංදි දෙකක් ආත්ම භව තුනකට ගැළපී යනවා. ආත්ම තුනකට. අතීත, වර්තමාන, අනාගත. ආ, එතකොට කාල තුනක්. කියන්නේ භව තුනකට ගැළපෙනවා. උපපති දෙක මේ උපතයි ඊළඟ උපතයි. අවිජ්ජා පත්‍ය සංකාර, සංකාර පත්‍ය විඥානං කියනකොට එක උපතක්. ඒ කියන්නේ මේ භවයේ විඥානේ වැස ගැනීම ගැන කියන්නේ. හරිද? අවිජ්ජා සංකාර දෙක එතකොට පූර්ව භවයේ සකස් වෙලා තියෙන්න ඕන. අවිජ්ජා සංකාර දෙක පූර්ව භවයේ තිබිච්ච නිසා ඔන්න මේ භවයේ විඥානේ බැසගත්තා. විඥානේ බැසගත්තා, මව කුසේ නාම රූප දෙක හටගත්තා, ආයතන හැදුනා. ඊළඟට ඔන්න බිහි වෙලා ස්පර්ශය දැනෙන මව කුසින් ධම්ම ස්පර්ශය දැනෙන පටන් ගන්නවා. ඊළඟට ස්පර්ශය නිසා විඳීම හට ගන්නවා, විඳීම නිසා උන්න තෘෂ්ණාව ඇති වෙනවා. හැබැයි එතන තෘෂ්ණාව කියනකොට ආය අවිද්‍යාව සම්බන්ධයි. ළඟට තෘෂ්ණාව නිසා උපාදානය ඇති වෙනවා, උපාදාන නිසා ආය උන්න භව කර්ම රැස් වෙනවා. ඒ කර්ම රැස් වීම නිසා භවපත්‍ය ජාති කියන්නේ මේ මරණයෙන් පස්සේ ආය උපදින. ආය උපන්නයින් පස්සේ ජාතිපත්‍ය ආය ජරා මරණ. ආය ජරා මරණ හට ගන්නවා. අනේ තන සංදි දෙකක්. සංදි දෙකයි ආත භව තුනයි. අතීත වර්තමාන අනාගත වශයෙන්. ඉතින් අන්න ඒ විදිහට අර හේතුඵල ආනුව තමයි ඒක සිද්ධ වෙන්නේ, නැතුව එකම විඥානයක් යනවා කියන එක නෙමෙයි. ඒකයි භාගීතුන් වහන්සේ පැහැදිලි කරලා දෙන්නේ, මේ මේ හේතු නිසා මේ ඵල හට ගන්නවා. එහෙම නැතුව එකම විඥානයක් ආත්ම භාවයෙන් කියන්නේ භවයෙන් භවයට යෑමින් මේ සංසාරික පැවැත්ම සිද්ධ වෙනවා නෙමෙයි කියන එක. එතන තමයි අර ඒ සූත්‍රයේ තමයි ගන්ධබ්බ කියන වචනේ සඳහන් වෙ තියෙන්නේ. එතන අට කතාවෙහි පැහැදිලි කරනවා ගන්ධබ්බේ කියලා. එතන කියන්නේ උපතප්පිනිස එළඹුණු සත්වයාටයි කියලා. කොරා නාමස්කන්ධ අන්නාරි රූපස්කන්ධය. දැන් රූපේව මෙහෙවන්නේ නාමයේ විසින්නේ. වේදනා සංඥා සංස්කාර විඥාන පහළ වෙලා තමයි කියන්නේ අන්න ආහාරයට යන්න කියන, ඕන්න මෙහාට හැරෙන්න කියන, වමට හැරෙන්න කියන, දකුණට හැරෙන්න කියන, ඉස්සරහට යන්න කියන. ඔක්කොම මෙහෙවීම කරන්නේ ආ නාම ධර්මනේ. ඒ නාම ධර්ම තමයි පිටුපුර නැගගෙන ඉන්න කොරහාගේ. ඉතින් අර කියන විදිහට අන්දය යනවා. ඒ නාම ධර්ම මෙහෙවන විදිහට හොඳට හරි නරකට හරි දැන් මොකද කියන්නේ මේ කොරාට පුළුවන් මොකක් හරි වලක් හරි අගලක් හරි තියෙන තැනකට ඔන්න ඔතනට යන්න, ඔන්න ඉස්සරහට යන්න කියලා අර ආන්දයම වලේ වස්තන්න පුළුවන්. දෙන්නම වැටෙනවා. ඉතින් අන්න ඒ වගේ තමයි දැන් මේ සත්‍යෙින්ට වෙන්නේත් එහෙමනේ. දැන් බලන්න කාය දුෂ්චරිත කරන්න, මේක ප්‍රේම සතුන් මැරීම මෙහෙම කරන්න කියනවා, සොරකම් කරන්න කියනවා, කාමයන්හි වරදවා හැසිරීම කරන්න කියනවා. ඉතින් අර නාම ධර්ම විශ්ින් තමයි ඒක මෙහෙවන්නේ. ඉතින් ඒක කරලා ඊට පස්සේ අර වලේ වැටෙනවා වගේ අන්න දුගති හට ගන්න. ඉතින් ඊළඟ නාම රූප දෙකම එක්ක නිවේ හට ගන්නවා, නැත්නම් තිරිසංගවාය හට ගන්නවා, එක්ක ප්‍රේත ලෝකය හට ගන්නවා. ඉතින් අන්න ඒ වගේ මේ දුගති එක හට ගන්නවා. ඒ වගේ තින් සියන නාම රූප දෙකේම සම්බන්ධය නිසා තමයි ඒක එහෙම වෙන්නේ. මොනවා නම් මෙතෙක් කියලා මේ පින්වත් පිරිස තිසරණ පංචශීලයේහි පිහිටලා බුද්ධ වන්දනා කරලා භාවනා කරලා ධර්ම ශ්‍රවණය කරලා ධර්ම සාකච්ඡා කිරීම ආදී වශයෙන් ජනිත කරගත්තා වූ ශීල පුණ්‍ය ධර්මයන් ප්‍රථම කොට ඉන්ද්‍රෝපේන්ද්‍ර ආදී සමස්ත දිවි රාජ සමූහයා විසින් අනුමෝදන්ව ලබත්වා. පින් අනුමෝදන් වන්නා වූ දෙවිවරු තුන් නිවනි ශරසෙත්වා නවදාසින් පින් අනුමෝදන් කරන්න. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛාන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛාන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛාන්තු මම් පරං. නමින් ජන්මාන්තරගත ඥාතීන්ට මේ පින්තේ තත්පත් වීමෙන් ඥාතීන්ද සුවපත් භාවයට පත්වෙත්වා, සංසාර දුකින් අත මිදී උතුම් නිවනින් සැනසෙත්වා යන අදහසින් පින් අනුමෝදන් කරමු. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. සිද්ධ කරගත්තා වූ මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන්ද, තුනුරුවන්ගේ අනන්ත ගුණානුභාව බලයෙන්ද, මේ පින්වතුන්ලාට තව තවත් දාන ශීල භාවනාදී දාර පුණ්‍ය ධර්මයන් සිද්ධ කරගන්නට කායික මානසික නිදුක් නිරෝගී සුවේ ශක්තිය සැලසේවා. කාය චිත්ත පීඩා දුරු වෙලා කායික මානසික සැනසීම සැලසේවා. සිත සතන් පිනට දහමට කුසලයටම නැඹුරු වීමෙන් මෙලව ජීවිතත් සුවපත් වී පරලව ජීවිතත් සුවපත් වී සංසාර දුකින් අත මිදී උතුම් නිවනින් සැනසීම සඳහාම මේ පුණ්‍ය ධර්මයකසේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්තුති භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තුති භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තුති අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවෙච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිඤ්ඤතු සුවපත් වේවා නිදුක් නිරෝගී සුඛී හෝතු සාදු අනුමෝදන් සාදු අනුමෝදිතබ්බං කමාරි සුඛී හෝතු සම්බ සුවපත් වේවා යහපතක් සාන්තිය සුවපත් වේවා සුවපත් වේවා